තෙරුවන් සරණයි.
සරණ සෝමනා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. පටන් ගමු.
හොඳයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි සුපුරුදු පරිදි අද රැස්ව සිටින්නේ සත්‍යපත ප්‍රවත්තන යෝගාවචරණේ කමඨහන් ගැටලුවට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම දාගෙන තියෙන කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටලුවට අවවාද ලබා දෙනමින්. සාදු
සාදු සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්සේ. අද ලිඛිත ප්‍රශ්න එකයි තියෙන්නේ. අනිත් කටට ඊට පස්සේ ෆටෝසලා සභාවට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස මම ආරාධනා කරනවා මේ ප්‍රශ්නේ පසු. ගරු ස්වාමීන් වහන්සේ, ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම නොදැනී ගිය පසු සිතුවිලි, සංඥා, වේදනා ආදිය දෙස උපේක්ෂාවෙන් බලා සිටින විට කිසිවක් නොදැනෙන අවස්ථාවට පත් වේ. එම අවස්ථාව උපේක්ෂාවෙන් ගත කරන විට සමහර දිනවල අවදියෙන් සිටියත් බොහෝ දිනවල නිර්විඳිත තත්ත්වයක පවතී. ඔබ වහන්සේ උපදෙස් දුන්නේ මෙම අවස්ථාවේ පවතින මනසත් භාවනාවෙන් නිදුල පසු ඇති මනසත් දෙකම සමව සලකා සමසිත පවත්වා ගන්නා ලෙසය. දැන් එම තත්ත්වය තේරුම් කරගෙන සිටින බවට සතුටින් වාර්තා කරනු ලැබේ. නමුත් දැන් භාවනා නොකරන විට නිදිමත ස්වභාවය නිතර පවතී. කලින් මහත් ප්‍රමුණාවෙන් සිදු කළ සියලු කාර්ය කෙරෙහි දැන් උදාසීනකමක් ඇති වී ඇත. මින් පෙර ධර්මදේශනාවලට ඉමහත් ප්‍රමුණාවෙන් අවදිව සවන් දුන්නව දැන් එවිටද නිදිමත හරස් වේ. ඔබ වහන්සේගේ උපදෙස් ඉමහත් ගෞරවයෙන් ඉල්ලමි. සියලු දෙනාටම තෙරුවන්
සරණයි. භාවනා කරගෙන යනකොට මේ ඉස්සල්ලා අපිට මූල කර්මස්ථානයේ විදිහයි එව නැත්තම් බාහිර කර්මස්ථාන විශේෂයි ඔය කියන නිර්වින්දර தත්ත්වෙපත් වෙනවා. එව නැත්තම් උදාසීන gati ඇති වෙනවා. ඒකෝ තමයි අපිට අරමුණ ඇති වුණා නැති වුණා බාහිර අරමුණක් ආවා එව නැත්තම් සම්පූර්ණයෙන් හිස් වුණා ඒ කොයි එකක් වගේ දරා ගන්න පුළුවන් தත්වයකට එනවා. අර කොහොඳයි මේක හොඳයි කියන්නේ නැතුව. ඒක හිතට වද්දා ගන්නවා කියන එක උන් කමාරු. මොකද අපි ඒ තරම් තාරාතිරංග වලින් හිත පවත්ලා තියෙන්නේ. විශේෂයෙන්ම වැඩි හිටියන්ට අමාරුයි. විශේෂයෙන්ම යම් යම් තාරාතිරම් වලට පත්විච්ච අයට අමාරුයි. මොකද දන්නවනේ තාරාතිරම් ගන්න මහන්සි වෙච්ච හැටි. දැන් අපි හිතේ ප්‍රතික්ෂේප කරනවා ඥාන විභාගීය වශයෙන්. ඊට පස්සේ ඒක එදිනදා ජීවිතයට එනකොට පේන්නේ මුළු ජීවිතේම පිළිණු වෙච්ච එකක් වගේ. මුළු සංසාරෙම පිළිණු වෙච්ච එකක් වගේ. අපි උපයගත්ත සියල්ලත් ඇතුළේ උපයන්න තියෙන දේවලුත් ඇතුළේ. ඒකට ඒක සාමාන්‍යයෙන් විරාගයක්, නිර්වින්දනයක්, එපාවීමක් වශයෙන් තමයි පේන්නේ. ඉතින් ඒකට හැඩ ගැහෙන්න පුළුවන්කම නම් තියෙනවා. ඒක පිළිබඳ බුදුහාමුදුරෝ සාක්ෂි වෙනවා. නමුත් අපි ඇඟ ප්‍රතික්‍රියා කරනවා. බෑ එහෙම කිව්වට බෑ කියලා. එහෙනම් හිත ප්‍රතික්‍රියා කරනවා. ඒක තමයි ඔය කම්මැලිකම, නීරසකම, කෑමේ පා වෙනවා. අසුරු කරපු අය පා වෙනවා. ප්‍රොජෙක්ට්ස් හදන්නේ පා වෙනවා. උපය උපාදාන චේතසා දිඨානා බිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ කියලා ඔබම ගැඹුරෙන් බුදුහාමරෝ කියලා තියෙනවා. නමුත් අපිට ඒක පේන්නේ මහා බාලුවක්, මහා කම්මැලිකමක්, නද්දකින් කියන කතියයි. ඉතින් බෞද්ධයාගේ සාමාන්‍ය වැඩපිළිවෙල නිවන නද්දකින්, නොපතන් නොදෝමකින්. හරිම කම්මැලි, හරිම එපා වෙනවා. ඉතින් ඒ නිසා නිවන දුන්නොත් අපි ඉස්සලා ප්‍රතික්ෂේප කරන්නේ නිවන තමයි. ඒ මොකද නිවන කියන්නේ විරාගය, නිවන කියන්නේ ආශාව, කෙලහලන ගතිය, සිද්ධි බහුල ගතිය අනිප්පත්ත කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. එදියේ සිද්ධි බහුල කෙලහලන අනිත්‍ය හොය හොය යන ලෝකෙක ඔතෙන්ට එනවා කියන එක විශාල ජයග්‍රහණයක්. ඒ නිසා ඇවිල්ලා තියෙනවා ගෙදෙට්ට දොර ඇරලා ගෙට ගන්නවද නැත්නම් මූණට කෙල ගහනවද කියන එක ඉතින් තමන් අතේ වැඩේ. ඕනනම් උණු වතුර වක් කරන්න පුළුවන්. ඕනනම් විශාල වැඩගත් අමුත් එක් විදිහට ගෙට ගන්න පුළුවන්. ඒ අනුව තමයි අපේ සත්පුරුෂා සත්පුරුෂකම තියෙන්නේ. ඉතින් ඒ නිසා නොදියුරු මනස දුන්නනම් අනිවාර්යයෙන්ම මායාව තමයි ගෙටගන්නේ, අපාය තමයි ගෙටගන්නේ, නපුර තමයි ගෙටගන්නේ, අහේනි දෙය තමයි ගෙටගන්නේ. දැන් අපි අර සූදානම් වෙලා ඉන්න නිසා, කමඨාන් සුද්ධ කරනත් පුළුවන් නිසා අපිට පුළුවන් සත්පුරුෂයව කොට ගන්න. එතකොට ආශාව, සිද්ධි බහුල ගතිය, නිර්මාණශීලීත්වය, ප්‍රගතිය වගේ දේවල් වල පේන මොන තරම් අයිස්ක්‍රීම් කන්න වගේ වැඩක්ද, චුයින්ගම් කන්න වගේ වැඩක්ද මේකේ තියෙන්නේ? අකුපාඩ හරි දෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා ඔය ගෙට ආපු අමුත්තා පිළිගන්න පුළුවන් නම් බොරු යන්නේ ඔතන. ටික දවසක ඔය පාවිච්චි වල ආපව උන වෙනව. ඒ වුණාට ඒ කයනොත් සාක්ෂි වීමක් ඔය තියෙන්නේ. ඉතින් අර චංකේ සූත්‍රයේදී බුදුචානන්සේ දේශනා කරනවා කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති කියලා. කයනොත් සත්‍ය අවබෝධ කරනවා, බලන්න මේ සත්‍ය එනකොට කොච්චර කම්මැලිද කියලා, කොච්චර එපා වෙනවද කියලා, කොච්චර ඒකාකාරීද කියලා, කොච්චර අසරණද කියලා, කොච්චර මාව වට කරගන්නවද කියලා, කොච්චර මාව රැහෙන් අයින් කෙරුවා වාගේ පාළු ගති දැනෙනවද කියලා. චෝක අපිට කොච්චර එන්නද ජීවිතේ, අපි කොච්චරක් ඔක ප්‍රතික්ෂේප කරලද්ද. ඉතින් ඒ නිසා බලන්න පුළුවන්ද කියලා, මේක භාවනාවෙන් ලබාගත්ත විශාල ලාභයක්, මේක භාවනාවෙන් අපිට ඔක්කොටම හම්බෙන්නේ නැති මට විතරක් වගේ හම්බෙච්ච දෙයක්, මට පුළුවන්ද මේකට සාදර වෙන්න, එහෙම නැත්නම් ඔය නිසිනින්ද ගෙටේන දෙන්න පුළුවන්ද කියලා. ඔය ඇති වෙලා තියෙන දෙයට ඒ වගේ විප්ලවයක් කරන්න ඉතින් ගොඩක් දේවල් බලපානවා නැත්නේ. නමුත් අපේ ලොකු සාංශ අපිට කියලා දුන්නේ ඕකට ලෑස්තිලා යන්නයි කියලා. ඕක දෙයක් කොහොම දෙයක් වෙනවා. ඉත බය වෙන්න එපා. යබ් ගත්තාම මවකට දොළදුක කියලා එකක් එනවා. එතකොට සාමාන්‍ය කාම ආසාවල් නෙවෙයි කෑම බීම පවා කරන ක්‍රියාවල වෙනසක් ඇති වෙනවා. ඉතින් වෛශ්‍යාව දොළ මේ ගැබ පහ කරගන්න, ගබ්ස කරගන්න. රාජමහේෂිකාව එක හොරෙන් රකින්නවා. අනික් අයට දැනගන්න බැරි වෙන්නේ මොකද? දැනගත්තොත් ගබ්ස කරනවනේ. මේ අන්තපුරිෂ්ඨීන් ඉතින් ඔක රකින්න හැටි. ඉතින් ඒක නිසා ගැබක් රකගන්න රාජකීය මහේෂිකාවක් වගේ කිරිවදින ගොවිමක් රකින්නා වූ ගොවියෙකුසේ ඔන්න ඔය தත්ත්වය රැකලා දෙන්න. ඊට පස්සේ ওই தත්ත්වෙ විසින් අපිව රැක දෙනවා. එච්චරයි.
ඒකෙන් සර්ණ සෝමනාත් ඊට පස්සේ තියන්නේ සුරංගනී අතුසල තියනවා. සුරංගනී වල අම්මිට කරන්න පුළුවන්.
තෙරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔකියයි.
මට සාමාන්‍ය ජීවිතයේදී ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි. දැන් ඔබ වහන්සේ පහුගිය ටිකේදීම කිව්වා මේ එන වේදනා එන වේදනාවලට ඒක දිහා සතිමත් වෙන්න බෙහෙත් මට තේරිච්ච විදිහට බෙහෙත් ගන්න එක නවත්තන්න කියනා වගේ දෙයක් තමයි මට තේරුනේ. ඒ උනාට දැන් මටත් තියෙන අසනීපවලට බෙහෙත් ගන්න කියලා දොස්තරවරු නියම කරා. ඒ උනත් මම සමහර ඒවා බෙහෙත් නොගෙන පුළුවන් තරම් සතිමත්ව ඉඳලා මේ ඒකේ වේදනාව නැති වුණා නෙමෙයි, මට ඒ වේදනාව විඳගන්න හැකි වුණා කියලායි මට හිතෙන්නේ. ඒ වේදනාවල් එනවා, ඒ උනත් මම ටිකක් ඒක විඳ ගැනීමේ හැකියාවක් ලබාගෙන තියෙනවා. දැන් මේ ළඟකදී ඉඳලා මේ පපුවේ කැකුමක් ඇවිල්ලා ඒකටත් බෙහෙත් වගේක් ගන්න කියලා නිතරම දොස්තර නියම කරා. නමුත් මට ඒ කැක්කුම එනකොට මට හිතෙනවා දැන් ඕක කාවණයි යයි කියලා. මම ගොඩ දවසක් ඒකට එහෙම බෙහෙත් කරමින් හිටියේ නෑ. නමුත් එක වෙලාවක කියලා කියනවා ඒවයින් ස්ට්‍රෝක්ස් වගේ දේවල් එන්න පුළුවන් කියලා. දැන් මට එතකොට බයක් ඇති වෙනවා, මැරුණට කමන්නේ, ඒ උනාට ස්ට්‍රෝක් එකක් වගේ දෙයක් ඇති වුණොත් අපි මැරෙන්නේ නැහනේ, විඳවනවානේ. අපේ අම්මත් ඒ විදිහට අවුරුදු 3ක් විතර එක්තැන් වෙලා හිටිය නිසා මම ඒකේ විඳපු දුක මට මතක් වෙන හින්දා මට ඒ ගැන බයක් ඇති වෙනවා. එතකොට ඒ වගේ වෙලාවක අපි බෙහෙත් ගැනීම වරදක්ද, බෙහෙත් නොගෙන ඉන්නේ එක ප්‍රශ්නයක් වෙයිද කියන එක ගැන මට ඔබ වහන්සේගෙන් යම් කිසි උපදෙසක් ලබා ගන්න.
ගත්තත් එකයි නැතත් එකයි, ස්ට්‍රෝක් හැදුනත් එකයි නැතත් එකයි. ස්ට්‍රෝක් හැදුන නැතත් වෙන්නේ දෙහැදිනවා. දැනෙත් ඉන්නේ විඳ වේඳවා. දැන් සුරංගන් නිසා අපි කොච්චර විඳවනවද? එකම දේ ආහා, එකම දේ ආහා. අර එන්න තියෙන දුකක් ගැන විඳවනවා. නෙවුවද අපිට ගානක් නැහැ. ඒ නිසා ගත්තත් එකයි නැතත් එකයි, ස්ට්‍රෝක් ආවත් එකයි නැතත් එකයි. ස්ට්‍රෝක් හැදලා එදාම මැරලා යන්න පුළුවන් අපි පුංචා මැරලා ගියේ. විඳවන්නේ කවුද කියන්නේ? දැන් කරන්නේත් විඳවන එකක් නෙයි. දැන් කරන්නේ චරුචරු තමයි. ඉතින් ඔය කේන්ද්‍රී ගෑවොත් නෙබන් දොස්තර දන්නේ අපිට හાર્ට් ඇටැක් තියෙනක නැත්තම් දොස්තර දන්නේ කොහොමද? අපිට මයිලඟ හાર્ට් ඇටැක් මට මැරෙන්න කිව්වේ 27 දී. තව අවුරුදු 9ක් විතර වයස් දෙන්නම් කිව්වා. අපි 36 වෙනකොට නම් කොහොමවත් ඉවර වෙයි කියලා හෙල්ත් සෙන්ටර් එකේ ඩොක්ටර් කිව්වා. මට හිතුණා තෝ මැරුණා කො ඉටි ඉස්සලා කියලා. හැබැයි මිනිහත් ඒකවත් කිව්වා. ඊළඳරේ උටි ඉස්සලා මම මැරෙන්න පුළුවන් නමුත් මේ පරිසං වෙන්න මෙන්න මේමයි කියලා. දැන් මම 68යි 69යි. මම උඹලගේ හිත හදාගෙන ජීවත් වෙනවා. උඹලට තියෙන්නේ අන්නේ වැඩේ. උඹලට ප්‍රශ්න නැතිකමයි තියෙන්නේ. මොකක් හරි එකක් ඔළුවේ තියාගෙන මම මැරෙයි, ස්ට්‍රෝක් හැදලා මැරෙයි, වදවිඳලා මැරෙයි, දොස්තර කියන දේ හරි කිඳිරි ගන්න නැතුව හිටපම් බං. උඹට පහට අටක් තියෙනවා කියලා දොස්තර දන්නේ කොහොමද? උඹලගේ චරිතුර නිසානේ. උඹලට වැඩ නැහැ. ওই පොඩි එකල්ලන් සතිය කියලා දීපන්. මට මතකයි පුංචි කාලේ මං අපේ අම්මා මොනවද කියලා කෙරුවා මං කියලා. අම්මලානේ. එහෙම නැත්නම් මේ අපේ සීයා ගෝණකේ ඇඳ දුන්. මිදුර පුරා කෝටුවකින් ගෝණකේ ඇඳ උමුණු වැඩ කර හිටබලකෝ. මුන්ට වැඩ නැහැ මොහොත දීපන් මේ නිරෝෂ් මොනවාරි වැඩක්. නැත්නම් ওই හાર્ට් ඇටැක් හැදිලා වගේ මට පේන්නේ දැන්. මේ නිකන් ස්ට්‍රෝක් වෙලා වගේ චරිචුරු ගන්න. අනිත් ඵලයන් සුරංගන යන්න. උඹට ඕනනම් කරපන් වේද ගන්න නැත්නම් නිකන් හිටපන්. ඒක තමයි අපිට තියෙන ලාභේ. ඒක තමයි මට තියෙන ලාභේ. වේදකම් කරුවා මොකෝ ඒක වේදකම් කරුවත් කිසිම ගුණයක් ඇති වෙන්නේ නැත්නම් නුගුණයක් ඇති වෙන්නේ නැහැ. ඔය කිසිම හાર્ට් ඇටැක් එකක් આવට ස්ට්‍රෝක් කරනවද නැද්ද කියලා උඹ දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ. දැනටත් ඉන්නේ මල අධේක බං. දැනටත් ඉන්නේ මල විඳවිල්ලක. ඒක තේරෙන්නේ නැද?
ඒක නම් තේන්නා
ස්වාමීනි.
මම උනාට මත්ගේ හිතේ බයක් තියෙනවා.
ඔය බය තමයි උනාගේ. නෝකට ස්ට්‍රෝක් කියලා කියන ඕක තමයි දොස්තර ප්‍රයෝජන ගන්න. මම උඹලගේ ප්‍රයෝජන ගන්න නැහැ ඕකට. මම බයිනෝ. උඹලගේ දොස්තරල ඔබට බය කරනවා. උඹල කිඳිරි ගන්න හින්දානේ මම දොස්තර දන්නේ. උඹට හાર્ට් ඇටැක් තියෙනවා කියලා නැත්තම් කොහොමද දන්නේ? දැන් මට තියුණාට කවුරුත් දොස්තර කෙනෙක් දන්නවද? චරිතුරු ගාලා මිනිස්සු අවශ්‍යගෙන ඊට පස්සේ මට ඇවිල්ලා කියන බලන්නකො මිනිස්සු ඇවිස්සලා. මිනිස්සු ඇවිස්සේ නැතුව තෝ කෑ ගහනවා.
අවසරයි
ස්වාමීන් වහන්ස. මට අද සක්මන ගැන පොඩි ප්‍රකාශනයක් කරන්න හිතුණා. අද මං සක්මන කරනකොට විනාඩි 15ක් විතර හිත බොහොම තැම්පත් වෙලා තිබුණා. ඒත් හිත දෙපා වල සතිමත් වෙලා තිබුණා. මම ඉන්ඩෝර් සයන්ස් එක පාට බාහිර හිතවිල්ලකට හිත ගිහින් නැවත වරක් දෙපා වලට ආවා. ඉතින් මට එතකොට තේරුණා හිත විසිරිච්ච බවක් තේරුණා. හිත නැවත තැම්පත් වෙච්ච බවක් තේරුණා. මේක කීප විටක් වෙනකොට මට අදහසක් ආව ස්වමනස වැටහීමක්. මේ හිත මැදට එන එක මේ දෙපා වලට එන්නේ එක වර්තමාන මොහොත නේද කියලා. එතකොට සාහස එතනදී මට වැටුණේ ඇත්තටම මේ වර්තමාන මොහොතත් මං කැමැත්තක් තියනවා කියලා. ඒ කියන්නේ මම පොඩි අල්ලගෙන ඉන්නවා තියනවා කියලා. ඉතින් මට හිතුණා වාසයට කියන්න. දැන් වාසයේ එතරම් ප්‍රකාශ කරන පාරදී අන්ත දෙක අතහැරලා මේ මැද අතහරිනවා කියන්නේ මේකද කියලා වහන්සේ
උපදේශම් දැනගන්න. ඒක කෙසේ නමුත් යාපහු දෙපා වලට ආපු බව නැතනම් දෙපා වල හිටපු නැති බව දෙපා වලට ආපු බව ඒක හුවා දක්වන්න පුළුවන්. ඒක උත්සාහණි කරන භාවයේ තමයි මේ වගේ ප්‍රකාශ කරන බව අපි මෙතකල් කරපු භාවනාවේ ප්‍රයෝජනෙ තමයි. අපිව නැත්තම් දන්නේ නැහෙනි. සතිය නැතව දන්නේ. ඉතින් ඒකට ආවට පස්සේ ඒක පිළිබඳවත් අපිට මනාපයක් එනවා, ආසාවක් එනවා. දැන් නම් මගේ හිත පිට යනවා. පිට ගියාට මට ගන්න පුළුවන් ගත්ත ගම මම දන්නවා පිට ඉඳලා ආවයි කියලා. මේක මට දැන් කියන්න පුළුවන්. ඒක පිළිබඳ ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආනපානෙත් හිත නැහැ, කිවිත ගිය තැනත් හිත නැහැ, ඒ දෙක ගන්න පුළුවන් බවෙත් හිත නැහැ. එහෙම නැත්නම් අතරමැදත් නැහැ. ඒක එතකොට සිස්ටම් එකෙන් කෙරෙන්නේ ඕටෝ යන්නේ. ඉතින් එතකොට අපිට කියදයි තින් අපි කැමැත්ත තියෙන මිනිහට සුරුට්ටුව බොන්න බීඩියක් බොන්න කැමැත්ත ඉබේ වෙනවා. බොනවා දන්නෙත් නැහනේ. ඒක નિરાයාසයි. ඊට පස්සේ මේ කරන ක්‍රියාවලියත් මෙහෙම අපි සාකච්ඡා කරනකොට નિરાයාසෙන් සිද්ධ වෙනවා. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි. එතකොට අපි දන්නවා ඒකමුත් අපි නිදහස් කියලා. ඒක තමයි ඔය පුත්‍රජාන වංශයේ කියපු දෙකෙන් Hindu ආගමට අල්ලගන්න බැරි වුණේ. ඒගොල්ලෝ හිතාගත්තා මම ලොක්කා මට දැන් පුළුවන් බේරගන්න මම මේක කියලා දිදි මේක මේ මට උපාධි කෝට් එකක් කරගෙන මේක මට නිල නම්බුනාම කෝට් එකක් කරගෙන ඉන්න. මේකට අද්වෛතය කියලා කිව්වා. දැන් මේක අද්වෛතියත් අතහරිනවා. අතහැරලාද නැද්ද කියන්න බෑ. නමුත් අපි උත්සාහ කරමින් ඉන්නේ ඒකට තමයි. ඒක ඉතින් අනායාසයෙන් වෙන්න ඕනේ. ඒක ඉතින් මම කරන දෙයක් නෙමෙයි, මට කිරණ දෙයක් කියන මට්ටමට යන්න ඕනේ. ආන්නේ විදියට මේ ඉතුරු කාලේ උත්සාහයක් කරලා බලමු.
එහෙමයි සමහරවිට මට වැටීමක් ආව. ගෝන්ස කිව්වා පරිදි මට ඒ වෙලේ ටිකක් පොඩි කැමැත්තකුත් ආවා. මම ඒකත් දැක්කා. මේ එතකොට ස්වාමීන් වහන්සේ ඒ තැම්පත් වීමෙත් අත කියන්නේ මැද අතහරිනවා කියන්නේ ඒකන තියෙන කැමැත්ත
අතහරිනවා කියන එක තමයි. මගේ නෙවෙයි. ඔබ කරනකොට කරනකොට ඒක ඉබේ වෙන්නේරකොට තමයි අතහැරීම කරන්න පුළුවන්. දැන් ඩොම කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ජගත් හෙට්ටියා රචි
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි
ස්වාමීන් වහන්ස, මට පරියංක භාවනාව සම්බන්ධ සැකයක් තියෙනවා. මම සැකයට කලින් පරියංක භාවනාවේ විස්තර ඉදිරිපත් කරනවා. පරියංක භාවනාව මට සාමාන්‍යයෙන් මම දැන් පැයක් එකමාරක් විතර වගේ මට නොකඩවා යෙදෙන්න පුළුවන්. එතකොට මුලදී මට හුස්ම ගැනීම සහ හෙලීම කමටහන මට දැනෙන්නේ කය ආශ්‍රිත දෙයක් විදිහට, එක්කෝ එක හුස්පහත් වීමක් නැත්නම් තද වෙනවා, ලිහිල් වෙනවා, සමහර වෙලාවට පිම්බෙනවා, හැකිලෙනවා වගේ මාරු වෙවි යනවා. ඊට පස්සේ එක දිගටම මම මේ අරමුණේ ඉන්නව නෙවෙයි, සමහර වෙලාවට හිත එක එක දේවල් හිත හිත ඉඳලා කල්පනාවල් ගොඩක් ඉඳලා මට ආයෙත් යලි හුස්මට එන වෙලාවල් තියෙනවා. සමහර දවස්වලට මම බොහොම උනන්දුවෙන් මේක යෙදුනොත් එක දිගට හුස්ම වාර 90ක් 100ක් විතර වුණත් ඒක දිගේම 100 පවත්වගෙන යන්න පුළුවන්. නමුත් ඒකේ තේරුම මේ හැම හුස්මක්ම මුළුල්ලම දකින්න කියන එක නෙවෙයි. හුස්ම වටේ යම් කිසි තැනකදී මම දන්නවා මම දැන් හුස්ම ගනිමින් හිටියා, මේ වෙලාවේ හුස්ම හෙලීම සිදුවෙමින් තිබුණා. එහෙම දල අවබෝධයක් තියාගෙන එක දිගට ඉන්න පුළුවන්කමක් තියෙනවා. සමහර වෙලාවට හුස්ම ඒක දැන් යම් කිසි වෙලාවක් යෙදුනට පස්සේ අර ශරීරයේ දැනුණ තද ගති උස් පහත් වීම වගේ පිම්බීම හැකිලීම් නොදැනී ගිහිල්ලා යම් කිසි දැනීමක් විතරක් ඉතුරු වෙනවා. මම මේ වෙලාවේ හුස්ම ගන්නවා, හුස්ම ගැනීම සිදු වෙනවා, මේ වෙලාවේ හුස්ම හෙලීම සිදු වෙනවා මේ වෙලාවේ කියලා යම් කිසි දැනීමක් විදිහක් කියනවා. ඒකේ මට එච්චර රැඳිලා ඉන්න අමාරුයි. එතන අර හොඳට දැනෙන දෙයක් නැති නිසා ඉන්න අමාරු ගතියක් තියෙනවා. ඊට පස්සේ මුළු පරියන්කේ පුරා මෝනම් වෙලාවක මම හුස්ම ආශ්වාසය සහ ප්‍රශ්වාසය කියන දෙක වෙන් කරලා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ දෙකේ වෙනස පැහැදිලිව පේනවා. අනිත් කාරණේ හුස්ම සියුම් වෙලා තියෙන වෙලාවට ශරීරයේ යම්කිසි තද ගති දැනෙනවා. එක එක තැන්වල තද ගතියක් දැනෙනවා වගේ වෙනවා. එහෙම නැත්නම් අර ශරීරයේ පුරා වෙවුලනවා දැනෙනවා. එහෙමත් නැත්නම් සමහරවිට අර වැස්සකින් පස්සේ සක්මනේ වැලි පැගෙනකොට අර දැනෙනා වගේ පටපට ගාලා කුපුරනවා, මේ ගෑරි ගැලවෙනවා වගේ එහෙම පොඩි පොඩි දේවල් දැනෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට ඊට පස්සේ මට තේරෙනවා නැවතත් මම එක එක දේවල් හිත හිත ඉඳලා තියෙනවා. ඉතින් ආයෙත් හුස්මට ඒ වෙලාවට එනවා. ශරීරය මම ඒ වෙලාවට ශරීරය ගැන මගේ හිත පිට ගිහිල්ලා ආයෙත් මට මතක් වෙන වෙලාවට මම ශරීරය ගැන හොයලා බලන උනන්දුවෙන් ඕනකමින් බැලුවොත් නැවතත් තද ගති දැනෙනවා. හුස්ම බලනවා නම් ඒක හිල වෙනවා වගේ දැනෙනවා, නැත්නම් සැහැල්ලුවක් වගේ දැනෙනවා. ඒ විදිහට තියෙනවා. ඒ වෙලාවට මම හුස්ම ගැන විශේෂයෙන් අවධානයක් යොමු කරේ නැත්නම් හුස්ම මට අවධානයට එහෙම යොමු වෙන්නේ නැහැ. ඒක බාධාවක් වෙන්නේ නැහැ. හුස්ම පැත්තකින් කොහේ හෝ තැනක තියෙනවා. නමුත් දිගටම තියෙනවා. මට ඒක ශරීරයේ දැනෙන මේ සංවේදනා එක්ක වැඩියෙන් ඉන්න පුළුවන් ගතියක් කියන හුස්ම පස්සෙම යනවාට වඩා. එතකොට ශබ්ද සහ වේදනා ආදියත් ඔය මැද්දට එකපාර පනිනවා වගේ දැනෙනවා. ශරීරයේ හරි දැනෙන දේ බලාගෙන ඉන්නකොට ඒක මැදට කඩා පරිණ ගතියක් වගේ ඒකක් දැනෙනවා. මට ඒකත් නෝට් කරගන්න පුළුවන්. සමහර දවස්වලට හොඳට පැහැදිලිව මේ සිදුවීම් සියල්ල සිද්ධ වෙනවා. සමහර දවස්වලට එච්චර පැහැදිලි කමක් නැහැ. නමුත් උඩින් පල්ලෙන් වගේ සිදුවීම් සියල්ලම එකම විදිහට තමයි තියෙන්නේ. සමහර දවස්වල ස්වාමීන් වහන්සේ පැයක් විතර හිටියත් මම නිදිමතේ විවිධ දේවල් හිත හිත ඉඳලා තියෙනවා. මෙහෙම කිසිම දෙයක් කරගන්න අමාරු, හුස්ම පහක් දායක වගේ බලන් දෙපිය වගේ දවසකට කියලා මට ඒ වගේ දවස්වලට තේරෙනවා. එතකොට අවසාන වශයෙන් දැන් මම මේ මුලදීම හුස්ම පස්සේ යන්නේ නැතුව කෙලින්ම මේ ශරීරය සම්බන්ධ දැනෙන දේවල් නැත්නම් ශබ්ද වගේ දේවල් වලට මාරු වෙලා ඒකටම බැහැගෙන ඒක බලාගෙන ඉන්න පෙළඹිලා තියෙනවා. එතකොට ඒකේ වැඩිපුර රැඳිලා ඉන්න පුළුවන් වුණාට විටින් විට ආයෙත් මම හිත හිත ඉඳලා තියෙනවායි කියන එක මට තේරෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අර හුස්ම දිගේම ගිහිල්ලා අර අතිසියම් හුස්ම දැනෙනවා වගේ ඒ වෙලාවට මම මේකට මාරු වෙන ගතියක් තිබුණා. දැන් දැන් බොහෝ විට මුලදීම මේකට මාරු වෙන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. අනිරායාසයෙන් වගේ මට හිතෙනවා ඒකට යන්න. ඒත් ප්‍රශ්නේ තමයි හුස්ම පූර්ණ ලෙස සංසිඳන තෙක් අර ඒ සමග රැඳී ඉන්න තියෙන කුසලතාවය ඇති කරගන්න විවිධය කරන්නේ නැතුව මම ඒකෙන් පැනලා යනවාද කියලා මට සැකයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට අනුකම්පා කරලා උපදේශයක් දෙනසෙයිකෝ.
ඉතින් පැනලා යන්නේ Tamanne ඔය ප්‍රශ්නේ අහන්න වටිනවා. පැනලා යන්නේ Tamanne වෙන්නේ ඉබේ සිද්ධ වෙන එකක් නේ. එව්වයි කාදාක වැරද්දක් නැහෙනේ. මම කෙරුවොත් තමයි වැරද්ද තියෙන්නේ. ඒචා උස්ම දැන් ඔතන තියෙන වගේ මම කරන වැරද්ද තමයි ඉවර වෙනකන් ඉන්න ඕනේ කියලා ගත්ත දැඩි මතේ. ඒ නිසා බලන්න ඉඳ පටන් ගන්නකොට පිට පිට යන්න පුළුවන් නැත්නම් අනිතරුන්ට ඒක ගලපන්න පුළුවන්. මැදදි ගලපන්න පුළුවන් නැත්නම් අගදි ගලපන්න පුළුවන්. දැන් හිතා ඉන්නවා අගදි ගලපන එක විතරමයි හරි. ඒක නොවුනොත් ඒක මගේ වැරද්දක්ද කියන එක නෙවෙයි ප්‍රශ්න කරන්නේ. මම දාන අතුරු ප්‍රශ්න තමයි එහෙම පිට යන්නේ එක මම කරන එකක්ද නැද්ද? මම කරන එකක් නෙවෙයි නම් ගණන් ගන්න එපා. තේරුණාද?
ඒක මම කරනවද නැද්ද කියලා මම
මොකද ඒ කියන්නේ
හුස්ම සංසිඳනකම් බලාගෙන ඉන්නේ නැතුව අනික් කර්මණු වලට ගරුත්වයක් දීලා ඒක විමසා බලනවා කියන කාර්යය.
ඔය ඉතින් ඒක කොයි වෙලාවෙත් අප දන්නේ නැති වුණාට කොයි වෙලාවෙත් අරමුණේ ඉන්නවයි කියලා හිතාන ඉතියත් යනවා හිත. අරමුණේ වරින් වර යනවා කිව්වත් යනවා හිත. අරමුණෙන් හිත පිට ගියා කිව්වත් යනවා හිත. ඕරාගේ අම්මයිනේ අපි වේදනාන්නේ ওই හිතෙමනේ ඔක්කොම තිල්ලම් කරන්නේ. නමුත් අපි හිතනෝනේ අරමුණේම තිබ්බා ඉවර වෙනකම්ම තිබ්බා ඒක මනෝ විකාරයක් විතරයි. එහෙම එකක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒක තමයි දැන් ඔය ඒකට තමයි උසුළු විසුළු කරන්නේ. ඒ නිසා ඔය යන්න අරින්. පුළුවන් නම් අර විදියට අරමුණේම ඉන්න බලන්න. බලලා බලන්න කොයි දෙකේදීද සම්පජඤ්ඤය වැඩි වෙන්නේ කියලා. සති සම්පජඤ්ඤය. එතකොට අල්ල ගන්න පුළුවන් වෙයි.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඩයි.
සිරුවන් සර්නේ සාදසර්ස්.
එවන් සරයි තවික ප්‍රශ්නයක් තියෙන ඔබ වහන්සේට වෙලා තියෙද ඒ ප්‍රශ්න අහන්න ස්වාමීන් වහන්ස මහේෂ්ඨ අදි ඔබ වහන්සේට පුළුවන් අනුත් කරලා ප්‍රශ්න අහන්න මහේෂ්ඨ
සමාව වෙන මට අහුන්නේ නැහැ ඉස්සෙල්ලා මේ මගේ නම කියනවා ස්වාමීන් වහන්ස අවසරයි මම මේ මගේ භාවනා අධ්‍යක්ීම කියන්න කියලා හිතුවා මුග කාලෙකින් ප්‍රකාශ කරන්න බැරි වෙච්ච හින්දා ස්වාමීන් වහන්ස මම භාවනාව පටන් ගන්නේ ආනාපානසතියෙන් ටිකක් වෙලා කරනකොට ධාතු මනසිකාරයට පරිවර්තනය වෙනවා ඊට පස්සේ මුකුත් නොදැනෙන ස්ථානයකට ගිහිල්ලා එතන දැන් වෙනදට නම් මට අර ටිකක් අර ඩ්‍රවුසිනස් එක නිදිමත ගතිය එනවා දැන් ඒක නැහැ එතනට වෙලා ඉන්නවා ඉන්න ගමන් සමහර වෙලාවට මට ගොඩක් වෙලා ඉන්න පුළුවන් සමහර වෙලාවට ඔන්න පොඩ්ඩක් ඒකේ කොය මේ පරණ සිදුවෙච්ච දේවල් නෙමෙයි මේ එදිනෙදා මොනවා හරි කවුරු හරි කියපු දෙයක හයිලයිට් එකක් ඒ වගේ දෙයක් චුට්ටක් කෙබිකම් කරනවා එතකොට ඒක දැනගන්නවා ඒක යන්නේ ආයෙනවා කියලා බලපුවම ඉතින් නැති වෙනවා සමහර වෙලාවට එහෙම එබිකම් කරපු සිතුවිල්ලක් එක්ක ඔන්න දන්නේම නැතුව හිත පැටලීලා පොඩ්ඩක් රවුමක් ගිහිල්ලා ඊට පස්සේ ආපහු මතක් වෙනවා දැනෙනවා යානේ ද්‍රවමක් කියලා ඊට පස්සේ ආපහු වොන්න එනවා ඇවිල්ලා අර අවකාශයටම එන්න පුළුවන් හැබැයි එහෙම දැන් එහෙම දිගටම ඉන්නකොට සමහර වෙලාවට හිතෙනවා හුස්මත් වැටෙනවා නේද කියලා ඒකත් පොඩ්ඩක් බලනවා බැලෙනවා ඊට පස්සේ ආපහු ඇවිල්ලා ඉන්නවා ඊට පස්සේ ආපහු වන ධාතු يعني සෙන්සේෂන්ස් දැනෙන්න ගන්නවා ඒකත් චුට්ටක් එක තියත් පොඩ්ඩක් බලනවා ඒකත් යනවා එහෙම එහෙම ඉන්න පුළුවන් සමහර ලාට ගොඩ වෙලා කිසිම තැනක යන්න නැතුවත් ඉන්න පුළුවන් ඉඳලා දැන් සාමාන්‍යයෙන් පයක වගේ සිටින් මෙඩිටේෂන් එකක් තමයි කරන්නේ වැඩේ තියෙන දැන් මෑතක සෙන්සයින් කාලෙක ඉඳලා ඒ පය යන්න එලාම් එක වදින්න ඉස්සෙල්ලා මන්ට දැනෙනවා මේ මගේ මේ එක දකුණු කකුලේ තියෙනවා මේ පොඩි අමාරුවක් නෙමෙයි නමුත් ඒක මොකද්ද පොඩි මෙඩිකල් ටර්ම්ස් වලින් ඒගොල්ලෝ කියනවා ඉතින් ඒක මට අදාළ නැහැ නමුත් ඒ කකුලේ එනවා නිකන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ රිදිලක් හරියටම ඒක එනකොට මම ඒක එනකොට ම ඒක ඇවිල්ලා මද වෙලාවකට පස්සේ ළම එක යනවා දැන් මම පුරුද්දක් විදියට දැන් ඒක එනකොටම මම දන්නවා හරි දැන් ඔන්න පේ යන්නයි යන්නේ දැන් මෙඩිටේෂන් එක ඉවර කරන්න වෙලා වාරි කියලා. ඉතින් මට එකට හිනහත් යනවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක ඔන්න ඔය තත්ත්වය තමයි ස්වාමීන් වහන්සේ මං ඉන්නේ. මට ප්‍රශ්නයක් කියලා නෑ. අර ඒක නිකන් දැන් ටිකක් මේ හිනහ යන වැඩක් වෙලා ඒක ඒක කොහොමද එහෙම වෙන්නේ කියලා වෙලාවකට හිතෙනවා. හරියටම පය යනකොට කොහොමද මට එහෙම සිග්නල් එකක් මගේ ශරීරයෙන් එන්නේ කියලා. එතමයි ස්වාමීන් වහන්සේ
මෙඩිටේෂන් සෙෂන් එකේ අවසානයේ දකින්න වෙලාව ඉතින් ඔක හරි වැදගත්. අපි උඟ දෙනෙක් මෙඩිටේෂන් සෙෂන් එකේ මුලදී පූර්ව කෘත්‍යය කරන්නේ කොහොමද කියන එකයි නෙදඟලන්නේ. දැන් මේ ඉවර වෙන වෙලාව. ඉතින් ඉවර වෙන වෙලාවේ කකුලේ වේදනාව අනුව ටික වෙලාවකින් බෙල් එක ගහනවා. බෙල් එක වලට සැපෙ නැගිටිනවා. ඊට කලින් දැන් හිත දැන් මේ ප්‍රොසීඩර් එකට පුරුදු වෙනවා. ඉතින් ඔය පුරුදු වෙනකොට කකුලේ වේදනාව එන එක හිනාවට කාරණාවද සතියට කාරණාවද අමලියක් කරදරයක්ද කියලා බලන්න. ඊට පස්සේ බෙල් එක වදින එක සතියේ කාරණාවක්ද නැගිටින්න හේතුවක්ද එහෙම නැත්නම් කන්දොස් කිරියාවද කියලා බලන්න. නැගිටට පස්සේ බලන්න අඩු ගානේ පැය කාලක් විතර දීලා අර ගත්ත සතිය ඉරියව මාරු කරන වෙලාවේදී තිබුණාද ඉරියව මාරු කරලා පස්සේ තියෙනවා. එතකොට කකුලේ වේදනාවත් අලාම් එකක් අලාම් එකත් අලාම් එකක් නැගිටපිකත් හේතුවක්. දැන් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ ටික වාර්තා කරන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් පරියන්කේ මුලක් දන්නව
දැන් මම එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මම බලනවා. දැන් අදත් මම කියන්නේ නිතරම ඒක බලනවා. දැන් විදිල්ල සමහරලාට එනකොට මම ඒක ඒක ඒකට මූලික තැනක් දුන්නේ නැති වුණාම එයා යනවා. සමහරලාට සිවියර් පේන් එකක්. ඒ උනාට ඒක ඒකට මම බැලුවේ නැත්තම් එයා නැහැ යනවා.
ඒක මට දැනෙන්නෙම නැහැ ඊට පස්සේ. ඊළලා ගත්ත දේවල් තමයි. ඒකක්වත් ඉඳ ආපු කට්ටිය නෙමෙයි. අපි ඒකට අර ලෙඩා මේ ලෙඩා කියලා ස්පෙෂලිස්ට් කෙනෙක් දාගෙන වාට්ටුවක් වෙන් කරන බේත් වෙන් කරගෙන කනවා. ඕක තමයි වෛද්‍ය විද්‍යාවට ඕනේ කරන්නේ. අපිට කියන්න ඕනේ උඹ ආවන උඹ ඵලයන් ඔය එක වේදනාවක්වත් නැ ඉඳ නෙමෙයි. දොස්තරලා කියනවා ඔයාට කාඩ් එකක් තියාගන්න මේ බේත ගන්න ඔයා මේ ලෙඩේ කියලා නම් කරන්න කියලා පුරුෂිට තියලා එන ගහනවා. ඔච්චරයි වෛද්‍ය විද්‍යාව කියන්නේ. ඔය වගේ දේවල් වලට බලබල හිටියොත් එහෙම බුදුහාමුදුරු කෙනෙකුට ඉඳ දැනක්වත් නැ මේ ලෝකේ. බුදුජානනාති කිව්වේ මේ භව දුක ඔය රෝග දුක නෙවෙයි. ඉතින් ඒව එකක් අල්ලගෙන අපි ඒකට මොනවා කියන්නේ නෑ දැකන් කියලා. මේ ලෙඩේ තමයි මම. මම මේ ලෙඩෙක්. ඉතින් අහල පහලින කට්ටිය සූදානම් වෙන. උන්ටත් ඕනේ අපි දුක බලන්නනේ. ඉතින් ඒ නිසා ඒකටත් එන්න යන්න ගන්න. ඊට පස්සේ බෙල් එක තියනවා කියන්නේ ඒක වෙන ලෙඩක්. ඊට පස්සේ ඉරියව්ව වෙනස් කරනවා කියන එක තව ලෙඩක්. ওই කොයි ලෙඩ තිබ්බත් සතිය මල්මානයක් කමනකොට හැම මලක් මහරා යන ඉදිකට්ට වගේ ඔක හරහා යවන එකයි පුරුදු කරන්න තියෙන්නේ. දැන් තියෙනවා ඉවෙන්ට්ස් තුන. 90 සතියේට මොකද වෙන්නේ කියලා බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මම දැන් එතන ස්වාමීන් වහන්සේ අහපින්ද කියන්නම් මේ දැන් එහෙම මම දැන් ඉවර කරාම බෙල් එක ගාලා මම ඒ වෙලෙම නැගිටින්නේ නැහැ. මම ටිකක් ඉන්නවා. ඊට පස්සේ මම පින්දෙනවා. මේ දෙවියන්ටයි ඥාතින්ටයි
සම්පූර්ණ පින්දෙනවා. දෙවියන්ට පින්දෙන්න. දෙවියන්ට පින්දීලා වැඩක් නැහැ. බෙල් එකට පින්දෙන්න. ඊට පස්සේ මේකටම නලියන දෙයට පින්දෙන්න. එතකොට ඕක යනවා. දෙවියෝට මොකටද
පින්දෙන්නේ? නැහැ ඉතින් අපි අර පුරුද්දක් විදියට කරන්නේ ඉඳලා ඒක කෙරෙනවා. ඊට
පස්සේ කකුල වේදනාවට බින්දෙන්න. බෙල් එක වැදිනවා හෙල්ලුම් කනුවට බින්දෙන්න. නැගිටින්න උනාට බින්දෙන්න. එතකොට උන් පින් ගත්තාට පස්සේ උන් ඔක්කොම යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි.
දෙවන සරණ.
එවන අපි නැතර කරන්න යන්නේ අපි ඇනික් වැඩේට යන්නයි කිව්වා.
දෙවන සරණ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේව වන්දනා කිරීමට සුළු වෙලාවක් තියෙද අපිට?
හොඳයි ඉක්මන් කරමු.
ධම්මකස ස්වාමීන් වහන්සේ පණිවිඩයක්.
මොකද ඒ බංග මොකද ධම්මකස ලාමතුරු අල්ලන්නේ. උඹට කියන්න බැරිද පණිවිඩේ?
නිරෝෂගේ අම්ම නැතිලා වුණා.
අවුරුදු
නැගෙන මොකද
දෙයියා සම්බන්ධව වන්දන කිරීමක්
කරන්න
කියලා. ඔය දා දෙන්ටල් අපි මයිලක දත් හදා ඉඳද්දී ඔය පණිවිඩය ආවේ. ඒක අවුරුදු දෙකක් ගිය කියලා නම් මටත් මතක නෑ හැබැයි. මම හිතේ කවුරුද්දයි කියලා. කොහොම නමුත් අපි නිරෝෂ් මැරලා නෑ ඊ අතරමැද. අපි ඒ වෙලාවේ චෙක් කරලා බැලුවා හැම වෙලාවෙම මැරුන්නේ නෑ. ඉතින් සා නිරෝෂ් ඉතුරුලා ඉන්නේ ඉතුරු ටික කරගන්න තමයි. ඒ සියලු දෙනාගේ මරණ අපිට ඇත්තටම හොඳ මේ භාවනාවට පණිවිඩයක් වෙනවා. අපි ඇත්තටම මතක් කරනවා මේ අපි මේ භාවනා නැත්නම් මරණානුස්සතියට අරමුණු කරගන්න මේ මිය පරලෝ ගියා කිට්ටුවන්තිය ගියාම හොඳට වදිනවනේ. මේ ළඟදී අපෙත් පුංචය නැති වුණා. ඉතින් ඒ වගේ දේවල් දෙද්දී අපි දැන් කරගෙන යන කුසලයේ තමයි අපි අනුමෝදන් කරන්නේ. ඇත්තටම මේ ඇත්තෝ ඒ වගේ කුසලි පිළිගන්න පුළුවන් මට්ටමක ඉන්නවක් නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ජීවිතේ පුරා කරගන්න ලද කුසල් වලින් යමක් ඒ අත්තන්ට ගෝචර වෙනවන ඒ කුසලයේ අපි කොන්දේසි විරහිතව අනුමෝදන් කරනවා. ඒකලියලා අපි අනුමෝදන් වෙනවා. ඒගොල්ලන්ගේ වියෝව අපට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ වැටහීමටත් ඒ වගේම අපි ශක්තිමත් වෙන්න ඕවා වෙන්න එපායි. නැත්නම් අපි හැමදාම ඒ අත්තන් මත රඳා පවතිනවනේ. ආන්න ඒකට අපිට පණිවිඩ දීපු එකත් සීපත් කරලා අද දවසේ කරපු වැඩ සිහිපත් කරලා අපි ජීවිතේ පුරාවත් කරපු දේ සිහිපත් කරලා ඒ මෑණියන්ට අපි ආරාධනා කරනවා. නැත්නම් සනුවරේ නැයින්ද ආරාධනා කරනවා මේ කුසලයේ ඉන්නාතන සිට දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා අනුමෝදන් කරමු. සාදු සාදු
සාදු සාදු සාදු
දෙවියන් කුසලම් දරන බාර දෙනවා අපි මේ වන්දනා කිරීම බාර ගන්න කියලා අපේ කට්ටිය සූදානම් වෙලා ඉනවා කමඨාන් සුද්ධ කිරීමට.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් ඔබ වහන්සේට.
ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්මදේශ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අඛේයං අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ අඛේයං ච පරිඤ්ඤාය අකාතරන්න මඤ්ඤති තං හිතසන හෝති තී යේන නං වචාන තස්ස අත්ති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපි යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරගන්න විනාඩි 30-40ක වෙලාවක් අරගන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා අපි සති දැන් මං හිතන්නේ දෙකක් විතර තිස්සේ යම් කිසි එක් සූත්‍ර දේශනාවක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍ර දේශනාවේ ටිකෙන් ටික ඉදිරියට යාමක් තමයි සිද්ධ කරේ. එතකොට පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ සති දෙකේදී අපි පොඩ්ඩක් සාකච්ඡා කරපු දේ අන්න අර සමීදි ස්වාමීන් වහන්සේට වෙච්ච සිදුවීමක් එක්ක තමයි අපි ඉදිරියට ගියේ. එතකොට යම්කිසි දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට යම්කිසි දෙයක ආරාධනාවක් කරනවා. මොකක්ද ආරාධනාව? මෙන්න මේ පැවිදි දම් පුරන්න තාම තරුණ වැඩි. ඒ වෙනුවට යම්කිසි දෙයක මෙන්න මේ කාමයනුත් විඳින්න. කාමයන් ඒ සැප මිනිස්යන්ටත් සාධාරණ ඒ සැප විඳලා යම්කිසි කාලෙක පහුවෙලා වයසට ගිහිල්ලා හිමිහිට පැවිදි දම් පුරන්න කියලා මෙන්න මේ දේවතාව මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඉතින් එහෙම ආරාධනා කරාම මේ හාමුදුරුව කියනවා මොකද්ද මම මේ මැරෙන දවස මම දන්නේ නැහැ. මගේ ජීවිතේ කොච්චර කාලයක් රැඳිලා තියෙද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මොකද කරන්නේ? මම මෙන්න මේ තරුණ වයසේම පැවිදි දම් පුරනවා. මොන අදහසකින්ද මෙන්න මේ පැවිදි දම් පුරන්න සුදුසු කාලය මා ඉක්මවා නොයාවා කියන අදහසින්. දැන් එහෙම ගුවහම ඒ තවදුරටත් මේ දේවතාව තව ටිකක් ළඟට ඇවිල්ලා පොළොවට එහෙම බැහැලා නැවතත් මේ ආරාධනාව කරනවා. කොහොමද කරන්නේ? මෙන්න මේ සන්දිට්ටික වූ, ඒ කියන්නේ මේ ළඟ ළඟ විඳින්න පුළුවන් කාමයන් අතහැරලා කාලික වූ මේ පැවිද්දක් පිටිපස්සේ දුවන්න එපා, ප්‍රතිපදාවක් පිටිපස්සේ දුවන්න එපා කියලා වචන දෙකක් දාලා කියනවා. එතකොට එහෙම ගුවහම අර අපි මේ ධර්මයේ ගුණ විදියට අහලා තියෙන විදිහට මේ සමිදි ස්වාමීන් වහන්සේ කියනවා එහෙම නෙමෙයි, මෙන්න මේ කාමයන් තමයි කාලික, මේ ධර්මයේ සම්දිට්ඨිකයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ දැන් දැන්ම ප්‍රතිඵල දෙනවා කියලා. නමුත් කාමයන් අපේ මේ සංසාරේ දිග්ගස්ස ගස්ස අපිව අරගෙන යන දේවල්. ඒක නිසා මම මේ විදිහට තරුණ වයසේම පැවිද්දම් පුරනවා කියලා මේ දේවතාවට ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම කිව්වහම මේ තව ටිකක් ලං වෙලා අහනවා මේ කොහොමද මහණේ එහෙම කියන්නේ? කොහොමද මේ කාමයන් මේ කාලිකයි මේ ධර්මයේ සම්දිට්ඨිකයි කියන්නේ කියලා. තවදා ප්‍රශ්න කරනකොට මේ හාමුදුරුව කියනවා මොකද්ද මේ මට, මම මේ අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක්, මට ඔය ඔච්චර ඔවා ගැන විස්තර තොරතුරු කියන්න තේරෙන්නේ නැහැ. අන්න භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා තපෝදාරාමේ. භාග්‍යවතුන් වහන්සේගෙන් ගිහිල්ලා ඔය ප්‍රශ්න විමසන්න, විමසලා භාග්‍යවතුන් වහන්සේ කියන විදිහට මේ පිළිතුරක් දරාගන්න කියලා මේ දේවතාවට සඳහන් කරනවා. එතකොට මේ දේවතාව කියන මොකද්ද? මමට ඒ භාග්‍යවතුන් වහන්සේ ගාවට ඒ විදිහට ලේසියෙන් ලං වෙන්න බෑ. මොකද හේතුව මහේශාක්‍ය දෙවිවරු නිතර වට කරගත්ත ගමන් තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉන්නේ. ඒක නිසා මහන ඔබ ගිහිල්ලා මං වෙනුවෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් මමත් එන්නම් ධර්මය අහන්න කියලා අන්න මේ ස්වාමීන් වහන්සේවම ඉදිරියට තල්ලු කරනවා. ඉතින් මේ හාමුදුර මොකද කරන්නේ? පස්සේ මං හිතන්නේ ටිකක් දවල් එන්ට වගේ වෙන්නේ නැති ගිහිල්ල බුදුරජාණන් වහන්සේ හම්බේලා මෙන්න මේ සිදුවීම ප්‍රකාශ කරනවා. මම මේ විදිහට නාලා මෙහෙම ඉන්නකොට මෙන්න මේ විදිහේ දෙවි කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ වගේ ආරාධනාවක් කරා. මෙන්න මේ මට ප්‍රශ්න ඇවිල්ලා අහන්න කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ දෙවිවරයාගේ වචනය සත්‍යයක් නම් මේ කියපු දේ සත්‍යයක් නම් ඒ තැනැත්තා මෙතන ඇවිල්ලා ඉන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. එතකොට මේ දේවතාවා කොහේ හරි ඉඳගෙන කියනවා, මහාන මහාන මම ඇවිල්ලා ඉන්නේ ඔබ මගේ වෙනුවෙන් මගේ ප්‍රශ්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්න කියලා මොන විදිහට සඳහන් කරනවා. එතකොට මේ සිදුවීම සඳහන් කරාම මේ දේවතාවගේ වචන ටික සඳහන් කරාම මෙන්න බුදුරජාණන් වහන්සේ මේ දේවතාවට දීපු පිළිතුර තමයි අද අපි ඉදිරියෙන් තියාගත්ත ගාථාව. එතකොට එක්තරා විදිහක ගාථාවකින් මේ දේවතාව අරමුණු කළා යම්කිසි පිළිතුරක් ලබා දෙනවා, යම්කිසි අදහසක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට එන්නේ ගාථාව තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. එතකොට ගාථාවට බැස ගන්න කලින් පොඩ්ඩක් ඉතින් මේ තියෙන යන දිහාව පොඩ්ඩක් අමාරුයි කියලා කියලම පටන් ගන්න වෙනවා. එතකොට එක්තරා විදිහක අපෙත් මෝඩකම තමයි මේ වගේ දේවල් බණට කියන්න උත්සාහ කරන එක. තව ටිකක් ඉදිරියට යනකොට මෙහෙම කියන්නේ ඇයි කියලා තේරේ. ඉතින් එක්තරා විදිහක අමාරු දිහාවකට ගැඹුරු දිහාවකට තමයි බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාව අරගෙන යන්නේ. ඉතින් මේ ශාසනයේ අතුරුදහන් වෙනකොට ඉස්සෙල්ලාම අතුරුදහන් වෙන්නේ මෙන්න මේ වගේ දේශනා තමයි කියලා බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍යිකුත් කියලා තියෙනවා ඒ දවස්වල. මෙන්න මේ විදිහේ දේශනා තියෙනවද? එන්න මේ විදිහේව තමයි ඉස්සෙල්ලාම අතුරුදහන් වෙන්නේ. ඊට පස්සේ අර අනිත්‍යක තව ටික කාලයක් රැඳිලා රැඳිලා තියෙනවා. අන්න ඉතිරි ඉස්සෙල්ලාම අතුරුදහන් වෙන විදිහේ දේශනා තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ගැන හැර දක්වන ගාථා කීපෙත් තියෙනවා. ඉතින් එක්තරා විදිහක අපේ ශක්තිය මදි කියලා හිතුණත් අපි පුළුවන් විදිහට මේ ශක්ති ප්‍රමාණය මේකේ ඉදිරියට ඉදිරියට යන්න බලමු. මේ කියන දේ මොකද්ද කියන එක අපේ ශක්ති ප්‍රමාණයෙන් පැහැදිලි කරගන්න අපි උත්සාහයක් දරමු. ඉතින් ඒ සඳහා මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාථාව මේ දෙවිය අරමුණු කළා? අන අකේය සංඤිනෝ සත්තා අකේයස්මින් පතිට්ඨිතා අකේයං අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ අකේයංච පරිඤ්ඤාය අක්කාතරන්න මඤ්ඤති තං හිතස්සන හෝතිති යේනනං වජ්ජා නතස්සත්ති. ඔන්නඔහම තමයි කියන්නේ. එතකොට මේකේ වචනයක් තියෙනවා. මෙන්න මේ එක වචනයක් හරහා තමයි මේ ගාථාවම ගොනු වෙන්නේ. මෙන්න මේ අක්කෙය කියන වචනේ. අක්කෙය කියන වචනෙන් තමයි මේ ගාථාව ගැළපිලා ගැළපිලා ඉදිරියට යන්නේ. එතකොට මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ වචනේ තෝරනකොට කියනවා මෙන්න මේ අක්කෙය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ අදහසක් දෙන්න උත්සාහ කරනවා. එතකොට සඳහන් කරන්නේ උන්වහන්සේ මෙන්න මේ අක්කෙය කියන්නේ කිව යුත්ත නම් කර කිව යුත්ත වචනයෙන් කිව යුත්ත කිව යුත්ත කියන අදහසක් තමයි මේ අක්කෙය කියන වචනේ තියෙන්නේ. එතකොට එන්නේ අදහසත් එක්ක බලන්න මේ කියන ගාථාව මොකද්ද කියලා. එතකොට අක්කෙය සංඤිනෝ සත්තා මේ සත්වයන් මේ නම් කල කිව යුත්ත වචනයෙන් කිව යුත්ත පිළිබඳ සංඥාව ඇත්තෝ අක්කෙයස්මින් පදිට්ඨිතා මේ නම් කල කිව යුත්ත වචනයෙන් කිව යුත්ත මතම පදනමුවාහු අකේයන් අපරිඥාය යෝග මායන්ති මච්චනෝ. මෙන්න මේ නම් කල කිව යුත්ත පිළිබඳ හරි පිරිසිඳ අවබෝධයක් නැතිකම නිසාම මෙන්න මේ සත්වයෝ මාරයාගේ වසඟයට යත් මාරයාගේ ග්‍රහණයට අහුවෙත් මාරයාගේ වියගහ යටතේ යත් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අකේයංච පරිඥාය මෙන්න මේ නම් කල කිව යුත්ත පිරිසිඳ දැනගත්තනම් යම් කිසි කෙනෙක් අක්කාතරන්න මඤ්ඤති යන්නේ තැනත්තට මෙන්න මේ අක්කාතරන් ඒ කියන්නේ කියන්නේ කියන අදහසක්වත් එන්නේ නැහැ. කියන්නේ කියන අදහසක්වත් එන්නේ නැහැ. තංහිතස්සන හෝතිති යේනනම් වජ්ජා නතස්සති. මෙන්න මේ ඒ පුද්ගලයාට ඒ විදි අදහසක් තමුන් තුළට ගලාගෙන එන්නේ නැහැ. එවැනි සිතුවිල්ලක් එන්නේ නැහැ. මොකද්ද මෙන්න මේ කියන්නේ කියන සිතුවිල්ලක්වත් ඒ තැනත්තට ගලාගෙන එන්නේ නැහැ. එතකොට ඒ වගේ පුද්ගලයෝ ගැන කතා බහ කරනවා නම් ඒ වගේ පුද්ගලයෝ ගැන සාකච්ඡා කරනවා නම් අන්නේ කතාවට ඒ සාකච්ඡාවට මාතෘකාවකුත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මෙන්න මේ අක්කෙය කියන මේ කිවයුත්ත නම් කළ කිවයුත්ත කියන එක පිළිබඳ පිරිසිද අවබෝධයක් යම් කිසි කෙනෙක් ලබාගත්තා නම් අන්නේ තැනැත්තා පිළිබඳ කතාවක් වචනයක් ප්‍රකාශ කරන්න හැකියාවක් නෑ. ඒ තැනැත්තා ඒ කතාවන් ඉක්මවා ඉන්න කෙනෙක් කියලා සඳහන් කරන. ඒ වගේ මේ පුද්ගලයාට යම් මේ මම කියනවා මම කිව්වා කියන අදහසක්වත් මතුවෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට මේ කොච්චර ගැඹුරු දිශාවකටද අපිව මේ අරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා බැලුවොත් ඉතින් පොඩ්ඩක් ඇඟට පතර පොඩි අමාරුවක් දැනෙන්න ඉඩ තියෙනවා. ඒක ස්වභාවිකයි. ඉතින් අපි බලමු මේ මේ කියන කතන්දරේ තව තව යම් පමණකට පැහැදිලි කරගන්න. එතකොට මෙතන නැවත නැවත එදෙන මේ වචනේ අන්න නම් කළ කිව යුත්තක්, වචනයෙන් කිව යුත්තක් මත පදනම් වෙලා අපි වැඩ කරනවා කියන එක තමයි මේකෙදි සඳහන් කරන්නේ. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් වැඩ කරන විදිහ තමයි මේ සඳහන් කරන්නේ. එතකොට අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි දන්නවා මේ වටපිටාවේ සද්ද බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ওই සද්ද ගලාගෙන ගියාට අපිට අපේ අවධානය ওই හැම සද්දයකටම යන්නේ නැහැ. ඒවා අපේ ඒ කියන්නේ යම්කිසි විදියක ඒ දැනීම් අපිට තියුණාට අපේ අවධානයක් ඒ දිහාවකට යොමු වෙන්නේ නැහැ. එතකොට ඔය සද්ද අතරේ යම්කිසි එක શબ્දයක් කෙරෙහි අවධානයක් අපේ යොමු වීමක් වෙනවා. අපි හිතමු දැන් තමුන් අඳුන්න කෙනෙක්ගේ කටහඬක් ඇහෙනවා. අන්න එතකොට ටක් ගාලා ඒ දිහාවට අවධානයක් යොමු වෙනවා. අර දස දහස් ගණනක් શબ્ද අතරේ එක શબ્දයක් අපි පැනලා අල්ල ගන්න ආකාරයක් අපි තුල තියෙනවා. එතකොට ඔන්නෝක තමයි අපි එක්තරා විදියක මේ ස්පර්ශ කරනවා කියන එක අඳුන්නන්න කලින් දවස්වල ගෙන හර දීපු ක්‍රමය. එතකොට අන්න ස්පර්ශයක් ඇති වෙනවා. දසදහස් ගණනක් ශබ්ද අතරේ එක ශබ්දයක් අපේ ස්පර්ශයට හසු වෙනවා. එතකොට මේ ස්පර්ශෙත් එක්ක මොකද වෙන්නේ? අන්න වේදනා, සංඥා, චේතනා කියන ඒවා ඔක්කොම ඇති වෙන්නේ මේ ස්පර්ශයත් එක්ක. එතකොට මේ සද්ද ස්පර්ශ කරපු ගමන්, එහෙම නැත්නම් සද්දවල විතරක් නෙමෙයි මේ හිතවිල ස්පර්ශ කරපු ගමන්, මේ රූපේ ස්පර්ශ කරපු ගමන් අන්න අපිට වේදනාවක් ඇති වෙනවා. එතකොට සමහර විට අපි හිතමු අපි සැප විදිහට විඳින සද්දයක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් දුක්ඛ විදිහට විඳින සද්දයක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් නොදුක් නොසුව අදුක්ඛම සුඛ විදිහට විඳින සද්දයක් වෙන්න පුළුවනි. ඔන්න ඒ තුන් ආකාරයකින් එක ආකාරයක වේදනාවක් අපිට ඇති වෙනවා. එතකොට අපි හිතමු අතීතෙ වෙච්ච දුක්ඛිත සිදුවීමක් මතක් වුණොත්, සිතුවිල්ලක් හිතට ගලාගෙන આવොත්, අන්න ඒක අල්ලපු ගමන් ඒ අල්ලනවත් එක්කම අපේ හිතේ යම්කිසි දුක් සහගත හැඟීමක් ඇති වෙලාම ඉවරයි. එතකොට අර ස්පර්ශෙත් එක්ක අන්න වේදනාවක් ඇති වුණා, දුකක් ඇති වුණා. ඊළඟට සඳහන් කරනවා මොකද්ද? සංඥාවකුත් ඒත් එක්ක ඇති වෙනවා, චේතනාවකුත් ඒක එක්ක ඇති වෙනවා. එතකොට සංඥාවත් අන්න අපි යම්කිසි දුක්ඛිත එකකට අපිට තියෙන දුක් සහගත නිකං අඳුරු ආකාරයේ සංඥාවක් එක්ක තමයි ඒක ඇති වෙන්නේ. ඊළඟට ඒ මත ඇති වෙන චේතනා, අයියෝ මෙහෙම වුණානේ, මෙහෙම කරානේ, අරයට මෙහෙම වුණානේ කියලා ඔන්න ඉතින් කතන්දරයක් ගලාගෙන යනවා. ඔන්න ස්පර්ශය මත පදනම් වෙලා හරියට නිකං අර අපිට කලින් නියම කළා තියෙනවා වගේ, කලින් තීරණය කළ තියෙනවා වගේ, මේවා අපිට තීරණ බලයක් නැහැ වගේ යම්කිසි හැඟීම්, දැනීම්, කතන්දර ගණනාවක් ඇති වෙලා යනවා, ඇති වෙලා යනවා. ඔන්න එතකොට ඔන්න ස්පර්ශය මත පදනම් වෙලා කෙනෙක් වචනයක් කිවයුත්තක් නම් කළ කිවයුත්තක් හදාගන්නවා. ඉතින් අර වේදනා, සංඥා, චේතනා කියන තුන මත පදනම් වෙලා ඔන්න මොකක් හරි වචනයක්, දහසක් නම් කළ කිවයුත්තක් අපිට ගොඩනැගිලා එනවා. එතකොට ඔතනදී බලන්න දැන් අර දස දහස් ගණනක් ශබ්ද ගලාගෙන යද්දී එකක් විතරයි අපි අල්ලගත්තේ, එකක් විතරයි අපි අල්ලගත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද? මෙන්න මේ නම් කළ කිව යුත්ත, මෙන්න මේ වචනයෙන් කිව යුත්ත පිළිබඳ හරි හැටි දැනීමක් අපිට නැහැ, හරියට දැනීමක් අපිට නැහැ. මෙන්න මේ ස්පර්ශ වෙන්නේ මේ මහා ප්‍රමාණයකින් එකක්, අර දස දහස් ගණනක් ගලාගෙන යද්දී එකක් තමයි ස්පර්ශ වෙන්නේ කියලා හරි දැනීමක් මේ සත්‍යයන්ට නැහැ. අන්න ඒක නිසාම මෙන්න මේ සත්‍යය හිතනවා අන්න අර නම් කළ කිව යුත්ත මත පදනම් වෙලා තමයි, ඒ සංඥා මත පදනම් වෙලා තමයි මේ කට්ටිය වැඩ කරන්නේ. එතකොට අර ලෝකේ ඇත්ත කියලා අපි පෙන්වුම් කරන්නේ අර දස දහස් ගණනකින් අල්ලගත්ත එකක් පමණයි. ඉතුරු ටික ඔක්කොම අපි මේ පොදියට දාලා කැන්සල් කරලා දානවා. අවලංගු කරලා දානවා. එතකොට අන්න ඒක මත පදනම් වෙලා කතන්දරයක් ගොතාගෙන ගොතාගෙන යනවා. කියනවා අක්කේ සංයිනෝ සත්ත මෙන්න මේ නම් කළ කිව යුත්ත මේ වචනයෙන් කිව යුත්ත මේ වචනයට දැමීම පිළිබඳ සංඥාව මේ සත්‍යයන්ට තියෙනවා. ඒ වගේම ඒක මත පිහිටලා තියෙනවා. එතනින් එහාට තමයි කතන්දරේ ගෙතෙන්නේ. එතකොට එතනින් එහාට ඊට එහාට තමයි මේ කතාව ගෙති ගෙති යන්නේ. එතකොට ඊට කලින් වෙච්ච දෙයක් ගැන අදහසක් නැහැ. අර ගිලිහිලා ගිය සද්ද දස දහස් ගණන ගැන අදහසක් නැහැ. අන්න මෙන්න මේ නම් කලකවි යුත්ත පිළිබඳ හරියාකාර අවබෝධයක් මේ සත්‍යයන්ට නැහැ. අන්න ඒක නිසාම මාර්යාගේ වසඟයට යත් අර පොඩි දෙයක් මත පදනම් වෙලා ලොකු කතන්දරයක් ගොතාගෙන ඉතින් මාර්යාගේ වසඟයට යනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් පිළිබඳ තමයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඕක ගැනම යම්කිසි අවස්ථාවක සඳහන් කරන මොකද්ද මෙන්න මේ ගහකින් වැටෙනකොට අපිට මේ අතු ගණනාවක් පාස් වෙවි ආවට අපිට තේරෙන්නේ නැහැ එක අත්තක් පහු වුණා, දෙක අත්තක් පහු වුණා, තුන්වෙනි අත්තක් පහු වුණා, එහෙම හැඟීමක් අපිට එන්නේ නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ? ගහෙන් වැටෙනවා මතකයි, වැටුණාට පස්සේ අතපය රිදෙනවා මතකයි. අන්න ඒ දෙක අතර තමයි හැප්මෙහෙමෙලේම අපි දෝලණය වෙන්නේ. එතකොට එක්තරා විදිහක යම් කිසි දෙයක් ස්පර්ශ කරනකොට අන්න කෙලින්ම අතපය රිදෙන එක තමයි අපිට දැනෙන්නේ. නැවත නැවත දුකක්, නැවත නැවත වෙහෙසක් අපි තුල මතුවලා එනවා. අන්න මතුවලා එනවා. එතකොට අන්න අර නම් කළ කිව යුත්ත මත පදනම් වෙලා කොයි විදිහටද අපි වෙහෙසක් නැවත නැවත හදාගන්නේ? නැවත නැවත මේ සංසාරයක් ගොඩනගන්නේ කොහොමද? නැවත නැවත මේ කතන්දර ගොතමින් මෙන්න මේ සංසාරේ එහෙම නැත්නම් මේ නම් කළ කිව යුත්ත මත පදනම් වෙලා අපි ඉන්නේ කොහොමද කියන එක අපිට ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහේ කතාවක්, ඔය විදිහේ දෙයක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට ඔය කියන කතාව යම් කිසි විදිහක නූතන ආකාරයේ පරීක්ෂණයක් පිළිබඳ සඳහන් කරොත් එතන සඳහන් වෙනවා මෙන්න මේ කෙනෙක්ට වර්ණයක් පේන ආකාරය පිළිබඳ. එතකොට අපි අහලා තියෙනවා මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංග ඒ පරාසයේ යම් කිසි කොටස් අපි විවිධ නම් වලින් හඳුන්වනවා. එතකොට එහෙම හඳුන්වනකොට දැන් මේ අපිට දෙයක් දිහා බැලුවාම අපි හිතමු කොළපාට නම් කොළපාට කියලා පෙනෙන හඳුන්වන ගතියක් අපේ තියෙනවානේ. එතකොට අපි හිතනවා මේ වස්තු ඇත්තටම කොළපාටයි කියලා. නමුත් ඇත්තටම මේ කොළපාට හැදෙන්නේ අපේ ඔළුව ඇතුලේ. එහෙම නැත්නම් අපේ සංඥාව මත තමයි මේ කොළපාට හැදෙන්නේ. එතකොට එක්තරා විදිහක අර වර්ණ වලට අදාළ යම්කිසි ඒ තරංග ප්‍රමාණයක් අපි අවශේෂ කරගන්නවා. අපි ඒ ටික ඇතුල් කරගන්නවා. එතකොට වස්තුවක් දිහාව බැලුවාම අපිට ඒ වස්තුවෙන් එන ඒ කිරණ ටිකක් අපේ ඇහැට ග්‍රහණය වෙනවා. එතකොට මේ වස්තුවෙන් එන්නේ ලොකු පරාසයක් තරංග ඒ සංඛ්‍යාතය අනුව ලොකු පරාසයක් තමයි අපි දිහාවට ගලාගෙන එන්නේ. නමුත් මේ පරාසෙම එකතු කළා අපේ ඔළුව ඇතුළෙදී, අපේ මොළයේ ඇතුළෙදී, එහෙම නැත්නම් අපේ හිත ඇතුළෙදී අන්න මේක මේ පාටයි කියලා යම් කිසි වර්ණයක් අපිට ගෙනහැර දක්වනවා. වර්ණයක් අපිට ගෙනහැර දක්වනවා. අර විදිහේ පරාසයක් එකතු කළා අපි මේක මෙන්න මේ පාට තියනවා කියලා වර්ණයක් අපේ ඇතුළතින් අපි හදා ගන්නවා. එතකොට ඒ හදා ගැනීමත් එක්ක පොඩක් කල්පනා කරලා බැලුවොත් එතකොට මේ පරාසය හැම දෙනාටම එක සමාන නැහැ. එක එක්කෙනාගේ සංඥාව අනුව මේ පරාසය වෙනස්. එතකොට එක්කෙනෙක් අපි හිතමු යම්කිසි 1000 ඉඳලා 2000 වෙනකන් පරාසයක් අල්ලගෙන එක වර්ණයක් හදද්දී තව කෙනෙක් 1100 ඉඳලා අන්න 2000 වෙනකන් පරාසයක් අල්ලගෙන ඒ වර්ණෙම හදනවා. එතකොට අපි යම් කිසි වස්තුවක් පෙන්නලා අපි කියනවා මේක රතු පාටයි. මේක රතු පාටයි. එතකොට මේ වස්තුව රතු පාට දෙයක්. එතකොට අපි ළඟ කෙන කෙනෙක්ටත් කතා කරලා කියනවා අන්න බලන්න අර වස්තුව රතු පාටයි. අන්න ලෝක සම්මතයේ පාටත් එක්ක අපි පෙනෙන දෙයක් ගැලපුවා. ගලපලා අපි කියනවා අන්න බලන්න අර වස්තුව රතු පාට වස්තුවක්. එතකොට අලුත් උපන්න දරුවෙක් වුණත් මොකද කරන්නේ මේක රතු 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 කී කිය මේක දකින්නකොට දකින්නකොට අන්න එයත් කියන්න ගන්නවා අන්න රතු පාට අරක තමයි රතු පාට කියලා එයත් ප්‍රකාශ කරන්න වචනයට නගන්න පටන් ගන්නවා නමුත් කොහොමත්ම අපිට මනින්න හැකියාවක් නැහැ මේ තැනත්ත රතු පාට විදිහට එකතු කරන අර සංඛ්‍යාත පරාසයත් තව කෙනෙක් රතු පාට විදිහට එකතු කරන සංඛ්‍යාත පරාසයත් සමානද කියලා අපිට දකින්න බලන්න හැකියාවක් නැහැ. එතකොට සමහර විට අන ඔළුව ඇතුලේ ඒ අරගන්න ඒ සංඥාවට අනුව මතුවෙන පරාසය කොහොමද කියලා අපිට දකින්න හැකියාවක් නැහැ. මේ ඉන්ද්‍රියන් තුලින් කොහොමද ඒක ගොනු කරන්නේ කියලා අපිට දකින්න හැකියාවක් නැහැ. එතකොට එක්කෙනෙක්ට ගොනු කරන පරාසෙ නෙමේ තව කෙනෙක්ට ගොනු කරන්න. ඉතින් එහෙම ගොනු කරන්න ගියාම මොකද වෙන්නේ? අන සමහර විට කෙනෙක්ට මෙන්න මේ රතු පාටයි කියලා පෙනුනට මොකද ඒක රෝස පාටට බරව පෙනෙනවා වෙන්න පුළුවන්. දැන් වර්ණන්දතාවය කියලා එකක් තියෙනවා. එතකොට කොහොමත් කන පිටන්නේ පේන්නේ. එතකොට වෙනම පාටන්නේ කි පේන්නේ. අනේ එතකොට මුළු පරාසෙම අපි රතු රතු කියලා ඇඳින්නුවට එක්කෙනෙක් රෝස පාටක් පෙන්නලා කියනවා අන්න රතු පාට. තව කෙනෙක් කොළ පාටක් පෙන්නලා කියනවා අන්න රතු පාට. ඔන්න ඔය විදිහේ දෙයක් අපි තුල සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ පරතරය කවදාවත් වෙනස් කරන්න බැරි අඳුන ගන්න බැරි පරතරයක් කියලා නවීන විද්‍යාවට අනුව යම් කිසි විදිහක පැහැදිලි කිරීමක් කරනවා. එතකොට ඒගොල්ලෝ කියන උත්සාහ කරන දවසක මේ තාක්ෂණයේ තව තව දියුණු වෙච්ච දවසක මේ තාක්ෂණයේ තව තව ඉදිරියට ගියපු දවසක ඔය ගැප් එකත් අපිට පුරවන්න පුළුවන් වෙයි. ඔය ගැප් එක පිළිබඳ තියෙන ප්‍රශ්නෙත් අපිට විසඳන්න පුළුවන් වෙයි කියලා ලොකු අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මෙන්න මේ බුද්ධ වචනේ ඔය කියන එකත් එක්ක හරස් වෙලා යනවා. මොකද මේ සියලුම දේ අපි යන්ත්‍ර සූත්‍ර අරගෙන වැඩ කරත් ලොකු පිරිසගේ දැනුම අරගෙන වැඩ කරත් මේ සියලුම දේ මෙන්න මේ කිව යුත්තක් මත පදනම් වෙලා තියෙනවා. මේ නම් කළ කිව යුත්තක් මත පදනම් වෙලා තියෙනවා. එතකොට ඒකේ සත්‍ය ස්වභාවය මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරීක්ෂණ කරා කියලා ඒගොල්ලෝ ඒ සත්‍ය ස්වභාවයට ලං වෙලා නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ පරීක්ෂණය නිරීක්ෂණය කරන තැනත්තත් අර පදනම මතම තමයි මේ නිරීක්ෂණය කරන්න කියන එක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මෙන්න මේ අනීක්ෂය පිටිපස්සේ එහෙම නැත්නම් යාන්ත්‍රය පිටිපස්සේ තියෙන ඇහත් අර දෝෂෙම සහිත ඇහක් කියන එක මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අන්න ලොකු අපේක්ෂාවක් සහිතව කියනවා අපි දවසක මේක විසඳ ගන්න උත්සාහ කරනවා. දවසක මේක විසඳලා පැහැදිලි කරන්න උත්සාහ කරනවා කියලා සඳහන් කරනවා. එතකොට ඔය හා සම්බන්ධව තව පරීක්ෂණයක් පිළිවන් සඳහන් වෙනවා. මෙන්න මේ මොකද්ද ගෝරිල්ලෙක් අල්ලගෙන මේකට මේ වචනය පිළිබඳ යම් කිසි විදිහක සයින් ලැංග්වේජ් එකක් උගන්නලා විවිධ වචන උගන්වනවා. අර අගේට ඉන්න එකාවත් ඉතින් සෞතු කරලා වගේ ගතියක් තමයි තියෙන්නේ. ඒ සතාට එහෙම නම් කළ කිවයුත්තක් වචනයෙන් කිවයුත්තක් පිළිබඳ අදහසක් නෑ. නමුත් අපි පෙන්නලා පෙන්නලා යම් කිසි විදිහක අන මේ සලකුණ කරාම මෙන්න මේ දේ පිළිබඳ තමයි ඒ සලකුණ කරන්නේ. මේ විදිහේ සලකුණක් කරොත් මේ දේ පිළිබඳ තමයි සලකුණු කරන්නේ කියලා ඔන්න ඒ විදිහට යම් කිසි විදිහක උගැන්වීමක් සිද්ධ කළා තියෙනවා. මෙන්න මේ නම් කර කියව යුත්තක් පිළිබඳ උත්සාහයක් දරලා තියෙනවා. එතකොට මේ සත්තු මේ විදිහට යම් කිසි පමණක බුද්ධි මට්ටමක් තියෙන සත්තු මෙන්න මේවට හරියට නිවැරදිව ප්‍රතිචාර දක්වන්න මේ කියන දේවල් නිවැරදිව අහුලා ගන්න ඒ විදිහේ හැකියාවක් ලැබලා තියෙනවා. නමුත් මේ පරීක්ෂණයේ කරපු පිරිස් සඳහන් කරනවා හැබැයි මේ සත්‍යයන් එකම යම් කිසි දෙයක් තියෙනවා එන්නේ ඒ දේ නම් කවදාවත් සිද්ධ කරලා නැහැ. මොකද්ද සිද්ධ කළ නැති දේ? මේ සත්තු කවදාවත් ප්‍රශ්නයක් අහලා නැහැ. මේ සත්තු කවදාවත් ප්‍රශ්නයක් අහලා නැහැ කියලා මෙන්න මේ පරීක්ෂණය කරපු පිරිස් සඳහන් කරනවා. එතකොට අපි ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙන්න උට තේරෙනවා. හැබැයි ඌ කවදාවත් ප්‍රශ්නයක් අහලා නැහැ. ප්‍රශ්නයක් විමසලා නැහැ. අන්න ඒ විදිහේ වෙනසක් පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. එතකොට මේ අපි කියන කතාවත් එක්ක හරි හරියට ගැළපිලා එනවා. ගෝරිල්ලත් ඉතින් ටිකක් බැලුවාම අන්න පොඩ්ඩක් යම් කිසි විදියක ඒ ප්‍රශ්න නොහැසන තත්ත්වයක ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් කෙනෙක් කියනවා මේ බුද්ධි මට්ටමේ අඩුම කමක් හින්දා තමයි මේ විදිහේ ප්‍රශ්න අහන්නේ නැත්තේ. ඒක සත්‍යතාවයක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්න නොනගන දිශාවකට බුද්ධි මට්ටමක් තියාගෙන යන්න පුළුවන් නම් මේ විදිහේ මනුෂ්‍යත්වයක් ලැබලා මේ විදිහේ ඉහළ යම්කිසි හැකියාවක් හිතන්න මතන්න කල්පනා කරන්න පුළුවන් ශක්තියක් ලැබලා අන්න ප්‍රශ්න නොහසන දිශාවකට අපි අරන් යන තමයි මේ බුදුරජාණන් වහන්සේ උත්සාහ කරන්නේ. එක්තරා විදිහක මේ ධර්මය පිළිබඳ යම් කිසි අමුතුම විදිහේ පැහැදිලි කිරීමක් තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. මොකද්ද මෙන්න මේ හැම දෙනාම මෙන්න මේ නම් කළ කිව යුතු වචනයෙන් කිව යුතු දේවල් මත පදනම් වෙලා තමයි කටයුතු කරන්නේ. එතකොට ඒවා මතම පිහිටලා තමයි කටයුතු කරන්නේ. ඒවා ගැනම සංඥාව ඇතුව තමයි කටයුතු කරන්නේ. ඉතින් එහෙම කටයුතු කළා අන්න මාරයාගේ වසඟයට යනවා කියලා සඳහන් කරනවා. එතකොට ඔය කියන කතාව අපේ ප්‍රතිපදාවත් එක්ක හරි හරියට බොහොම ළඟ ළඟින් ගැළපීලා එන දෙයක් තමයි ඔතන තියෙන්නේ. ඉතින් අපි හිතමු දැන් මේ සිහිය වඩනවා කියලා කෙනෙක් යම් කිසි විදියක අනැවිදින ගමන් සිහිය පුරුදු කරනවා. වාඩි වෙලා ඉන්න ගමන් සිහිය පුරුදු කරනවා. ඔන්න විදිය උත්සාහයක් දරනවා. ඉතින් එහෙම උත්සාහ කරනකොට කරනකොට අන්න මුලින් වම දකුණ වම කීකී තමයි මේ තැනත්තා ගමන් කරන්නේ. ඊළඟට ඇතුල් වෙනවා පිට වෙනවා ඉන් අවුට් ওই විදිහට කී කී තමයි මේ තැනත්ත ගමන් කරන්නේ. ඉතින් එහෙම ගමන් කරාට මොකද ටික දවසකින් මෙන්න මේ වචනේ නිවැරදි ප්‍රතිපදාවක් වැටෙනවා නම් මෙන්න මේ වචනේ ටිකෙන් ටික බොඳ වෙලා යනවා. මෙන්න මේ විදිහේ ප්‍රකාශ කිරීම ටිකෙන් ටික බොඳ වෙලා යනවා. එතකොට සක්මණේ වම දකුණ හොයාගන්න බැරි ගන්නට කැළඹිල්ලක් මතුවලා එනවා. ඊළඟට හුස්ම ඇතුල් වෙන පිට වෙන හොයාගන්න බැරි ගන්නට යම් කිසි විදියක කලවම් වෙලා යෑමක් සිද්ධ වෙනවා. එතකොට එහෙම වුණාම අපි හිතනවා මෙන්න මේ අපිට වැරදීමක් සිද්ධ වුණා. අපේ ප්‍රතිපදාව වැරදුණා. ඉතින් හිතනවා එක්කෝ සක්මණ නවත්තලා යන්තම් කොහේ හරි විවේකයක් අරගෙන අතපය දමලා ගහලා නැවත පටන් ගත්තොත් හරිද? එහෙම නැත්නම් නැකිලා ගිහිල්ලා තේ එකක් බීලා ඇවිල්ලා නැවත හුස්ම බලන්න පටන් ගත්තොත් හරිද කියලා ඔන්න මේ විදිහේ උත්සාහයක් දරනවා. ඉතින් එහෙම උත්සාහ කරාම මොකද ප්‍රතිපදාවක් නිවැරදිව වැඩෙනවා නම් නැවත 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 කලින්ටත් ඉක්මනට මෙන්න මේ බොඳවීම එන්න පටන් ගන්නවා. මේ හඳුන ගන්න බැරි ස්වභාවය එන්න පටන් ගන්නවා. එතකොට ඒක වරදිනා වෙනුවට තේරුම් ගත යුත්තේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව තුළින් අපි එක්තරා විදිහක මෙන්න මේ වචනයෙන් කිව යුත්තෙන් නම් කර කිව යුත්තෙන් පටන් අරගෙන ටික ටික නම් කරන්න බැරි වචනයෙන් කියන්න බැරි දිශාවකට අපිව ටිකෙන් ටික අරගෙන යනවා. එතකොට එක්තරා විදිහක මේ කමඨහන් වාර්තා කියලා අපි ලොකු ප්‍රශ්න ගොනු කරන්න උත්සාහ කරාට මොකද ඇත්තටම මේ ප්‍රතිපදාව වචනයට නගන්න හරි අමාරුයි. ඉතින් අපිත් එක්තරා විදිහක වචනයෙන්ම මේක කියලා දෙන්නත් උත්සාහ කරනවා. නැතුව මේක කරන්නත් බෑනේ. එතකොට වචනයම තමයි අපි මේකට යොදාගන්නෙත් මේ කියලා දීමට උත්සාහයක් විදිහට පාවිච්චි කරන්නෙත් මේ වචනයම තමයි. නමුත් අන්න ධර්මය පෙන්වුම් කරන්න වචනයට නගන්න උත්සාහ කරනවා. එතකොට මේ ස්වභාවයේ තියෙන අර විදිහට දෙයක් අර විදිහට රතු පාටක් වගේ දෙයක් අපි මේ වචනයට නගලා පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට රතු පාටක් දැකලා නැති කෙනෙක්ට අපි උත්සාහ කරනවා මෙන්න මෙහෙම තමයි රතුපාට. රතුපාට දැක්කම මෙන්න මේ වගේ හැඟීමක් ඔබ තුළ ඇති වෙනවා. මෙන්න මේ විදිහේ දෙයක් ඇති වෙනවා කියලා ඔන්නේ ධර්මය පැහැදිලි කරන්න උත්සාහ කරනවා වචනේ. හරියට අර රතුපාටක් වචනයට නගලා පෙන්වන්න උත්සාහ කරා වගේ. එතකොට YouTube වීඩියෝ එකක් තියෙනවා. ගිහිල්ලා ඔන්නම් බලන්න පුළුවන්. මේ අන්ධ පුද්ගලයේ එයාට තේරෙන විදිහට මේ වර්ණ කියන සංකල්පය පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. මේ අන්ධ තැනැත්තා කියන්න උත්සාහ කරනවා මෙන්න මේ පාටවල් කියන්නේ මොන වගේ දේවල්ද කියලා එයාට දැනෙන විදිහට එයා කියන්න උත්සාහ කරනවා. එයා ඒක පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. මේ අන්ධ කෙනා අන්න වර්ණයන් පිළිබඳ යම්කිසි ප්‍රකාශයක් කරන්න උත්සාහ ගන්නවා. එතකොට ඔන්න ඕක හරි හරියට ඔන්න ඕක තමයි අපිත් මේ බණ කියනවා කියලා කියන්නේ ඔන්න ඕක තමයි. මොකද්ද අන්න අන්ධ කෙනෙක් වර්ණයන් ගැන කියනවා වගේ කියන්න උත්සාහ කරනවා වගේ අන්න මේ ධර්මය පිළිබඳ වචනෙන් ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ උත්සාහය නැවත නැවත සිද්ධ කරනකොට ටිකෙන් ටික සිද්ධ කරනකොට ඒ සිද්ධ කරන දේ තමුන් තුළ නැවත නැවත අත්දකිනකොට මේ තැනතරත් තේරෙනවා මේ වචනෙන් කිව්වට මොකද මේ සිහිය කියලා අරග කියලා මේක කියලා අපිට මෙහෙම යන්න කිව්වට මොකද ටික දවසකින් මේක කියා ගන්න බැරි දෙයක් බවට පත් වෙනවා. මොනවා වුණාද මොකක් කරාද කියලා කියා ගන්න බැරි දෙයක් බවට මේක පත් වෙනවා. මේක පත් වෙනවා. එතකොට එක්තරා විදිහක අර පසේ බුදුරජාණන් වහන්සේ ගැන අපි අහලා තියෙනවා. මෙන්න මේ ධර්මයේ සාක්ෂාත් කරනවා. තමුන්ගේම ශක්තියෙන් සාක්ෂාත් කරනවා. පිටින් අහලා නෙමෙයි. එහෙම සාක්ෂාත් කරාට මොකද මේක වචනෙට නගින්න හැකියාවක් නැහැ. වචනෙට ගන්න හැකියාවක් නැහැ. එහෙම උත්සාහයක් ගන්නෙත් නැහැ. එතකොට එක්තරා විදිහක මෙන්න මේ ධර්මයේ අමුතුම නිරූපණයක් මෙන්න මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුළ තියෙනවා. එක්තරා විදිහක මේක දැකලා තියෙනවා, අත්දැකලා තියෙනවා. නමුත් කියා ගන්න තේරෙන්නේ නැහැ. වචනෙට නගන්න උත්සාහයක් ගන්නෙ නැහැ. නමුත් අන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් අන්න මේක අත්දැකලා අර විදිහේ ප්‍රකාශයක් කරන්න උත්සාහ කරනවා. මේ විදිහට වචනෙට නගන්න බැරි ධර්මයක්, මේ විදිහට අර වචනේ මත පදනම් වෙලා ප්‍රකාශ කරන්න බැරි ධර්මයක් වචනෙන් කියන්න උත්සාහ කරනවා. මොකක් නිසාද? මෙන්න මේ වටපිටාව ගැන අනුකම්පාවයි. වටපිටාවේ ඉන්න කට්ටිය ගැන අනුකම්පාවෙන්. ඒතර එක්තරා විදිහක අර සමහර බුදුවරු ගැන අපි අහලා තියෙනවා. මෙන්න මේ ඔය සත්බුදුවරුන්ගෙත් මං හිතන්නේ 5 දෙනෙක් විතරම අන්න මේ ධර්මය ප්‍රකාශ කරන්න එහෙම මෙහෙ කරක් ගහලා නැහැ. ඒ වෙනුවට අර තමුන් බුදු වෙන යම් කිසි ඒ බොහොම භයානක ඒ විදිහේ රකුසන් අරක් ගත්ත ඒ කැලෑවක මුළු ජීවිත කාලෙම ගත කරා කියලා තමයි අහන්න තියෙන්නේ. එතකොට අර රකුසන් අතරින් යම් කිසි කෙනෙක් හොයාගෙන ආවොත් බුදුවරේක් කියලා පහළ වුණා කියලා දැනගෙන යම් කිසි උනන්දුව තියෙන තැනැත්තෙන් අර විදිහට ජීවිතේ පරදුවට තියලා යම් කිසි විදිහක අර මහා කාන්තාර ඒ රකුසන් සහිත කාන්තාර වගේ කැලෑවල් පිටි හරහා බුදුවරයෙක් හොයාගෙන ආවොත් අන්න බුදුවරයා ඉදිරියට ආවොත් අන්න යම් කිසි වචනකින් දෙකකින් තුනකින් මෙන්න මේ ධර්මය ප්‍රකාශ කරනවා. සමහර විට කියනවා මොකද්ද? අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝසුකෝති. ඔන්න ඒ විදිහේ වචනයක් කියනවා. අනේ වචනය තුලින්ම මේ දැනත්තාර විදිහට ජීවිතය අතෑරලා මේ තමුන් කෙරෙහි තියෙන බැඳීම අතෑරලා ආපු නිසාමද කොහෙද? අනේ වචනය දෙක තුන අහනකොට මේ දැනත්තා මේ ධර්මයේ සාක්ෂාත් කරනවා. සාක්ෂාත් කරාන මොකද? ආපහු නැවතත් කියන්න පෙළඹීමක් නඩුයි කියලා මේක තේරුම් කරන්න බැරි නිසාමද කොහෙද එක්තරා විදිහක නිශ්ශබ්දව ඉඳීම තමයි වඩාත් සුදුසු. ඉතින් අපිට මේ වචනය ගැන කියනකොට නොයෙකුත් දේවල් සඳහන් වෙනවා. ඉතින් ශික්ෂාපදය පද පිළිබඳ සඳහන් වෙනවා වචනයට අදාළ. ඊළඟට ආජීවට්ටමක සීලය කියලා සීලයක් මේ නිතර නිතර සමාදන් වෙනවා මේ ගිහි පිරිස්. එතකොට එන්නේ සීලෙත් තියෙන්නේ නිකන් කට අරින්න බැරි වෙන තරමට සීලයක් තමයි එතන තියෙන්නේ. එක්තරා විදිහක අර උපෝසත අට්ටංග සීලය රකින්න ලේසි. මේකේ කට ඇරිය ගමන් වගේ කැඩෙන සීලයක් තමයි එතන තියෙන්නේ. එතකොට අන්න වචනෙට යම් කිසි ආකාරයකින් වැටකටළු බැඳීමක් සිද්ධ කරනවා. දැන් පහුගිය දවසක දරුවෙක් කියනවා මොකද මෙයාට මේ වචනේ අපි අර හිත ඇතුලෙන් වචන බිඳිනවානේ, වචනෙට නගනවානේ. ආ මෙයා මෙහෙම කරා, මෙහෙම කියන්න ඕනේ, මෙහෙම කියන්න ඕනේ කියලා යම් කිසි විදිහක හිත ඇතුලෙන් වචන බිඳීමක් අපි නිතර නිතර සිද්ධ කරනවා. එහෙම බිඳලා බිඳලා තමයි අන්න බාහිර පරිසරයට වචනයක් අපෙන් පිට වෙන්නේ. එතකොට මේ දරුවා කියන මොකද්ද? මගේ තියෙන ගැටලුව තමයි මට අර හිත ඇතුලෙන් බිඳෙන වචනෙත් නිකම් ඉබේම එළියටම ගලාගෙන එනවා. එතකොට මම හිතනකොට කල්පනා කරනකොට මම වටේ විහිදේ ඉන්න කට්ටිය බය වෙනවා. මොකද මෙහෙම කරා නම් හරි මෙහෙමයි මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා මේ තැනැත්තා අන්න හිතන්න කල්පනා කරන්න යොමු වෙනවා. ඒ විදිහට උත්සාහයක් ගන්නවා. එතකොට ඒ උත්සාහය බාහිරේ වචනෙටත් නැගෙනවා. වචනෙන් ප්‍රකාශ කරනවා. අන්න ඒ ප්‍රකාශ කරන්න කරන්න මොකද වෙන්නේ? අර තියෙන ලෙඩේ තව තව උග්‍ර වීමක් වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ දරුවා කියනවා මට මේක මහා කරදරයක් වෙලා තියෙන්නේ. මේක මහා වාදයක් වෙලා තියෙන්නේ. මොකද හේතුව? අන්න අර විදිහට හිතේ ඒ යන රාව ප්‍රතිරාව සියල්ල නැවත නැවත වචනයට නැගීමක් නැවත නැවත බාහිරයට පිටවීමක් මාතුලින් සිද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ ප්‍රතිපදාවක් වඩනකොට වඩනකොට ඇත්තටම අපි යන දිහාව තමයි එක්තරා විදිහක වචනයට නගන්න බැරි, වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි, වචනයෙන් කියලා දෙන්න බැරි දිහාවකට තමයි අපි ගමන් කරන්නේ. එතකොට ඒ ගමන් කරනකොට ගමන් කරනකොට අපේ ප්‍රකාශ තුළ එන්නේ ඒ දේ ගැබ් වෙනවා, එන්නේ වචනෙන් කියන්න බැරි ස්වභාවය ගැබ් වෙනවා. එතකොට අපි දැකලා තියෙනවා යම් කිසි විදිහක කමඨහන් වාර්තා ගැන සඳහන් කරනකොට, ඒ තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරනකොට ගොඩ දෙනෙක් කියනවා මොනවා වුණාද කොහේ ඉන්දියාද කියලා විශ්වාසයක් නැහැ. හැබැයි ඉන්දියා කියලත් මතකයි, මොනහරි වුණා කියලත් මතකයි, නමුත් එතනින් එහාට කියන්න දෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට ඒ තැනත්තර කිව යුතු තමයි මොකද්ද, හරි ඔතනින් එහාට කියන්න අවශ්‍යතාවයකුත් නැහැ, එතනින් එහාට කියන්න උත්සාහයක් ගන්න උවමනාවකුත් නැහැ. ඒ වෙනුවට ඔන්න ඔය දේ නැවත නැවත සිද්ධ කරන්න. ඒ නැවත නැවත සිද්ධ කරනකොට මොකද වෙන්නේ, මෙන්න මේ අපි මේ වචනය මත පදනම් වෙලා කටයුතු කරාට මොකද මේ වචනයෙන් එහා ගියපු මහා ලෝකයක් තියෙනවා, මහා ලෝකයක් තියෙනවා. අන්නේ ලෝකේ අත්දැකපු කෙනෙක් නැවතත් මේ වචන නගනකොට, වචනය නැවත නැවත ප්‍රකාශ කරනකොට බොහෝම පරිස්සමින් තමයි කටයුතු කරන්නේ. මොකද හේතුව මේක කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ ඒ තැනත්තා ගැන තමයි අර දෙවෙනි කොටසේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. මෙන්න මේ වචනේ ඉක්මෙව්වා නම්, මෙන්න මේ වචනෙට නගන්න බැරි තැන ටිකෙන් ටික අත්විඳන මේ තැනත්තා තේර පිළිබඳ සඳහන් කරන මොකද්ද, අකේයංච පරිඤ්ඤාය අඛාතාරන්න මඤ්ඤති. මෙන්න මේ තැනත්තා අන්න මේ වචනයට නැගිය යුත්ත, නම් කල කිව යුත්ත පිරිසිදු දැනගත්තා නම් මේ තැනත්තට ආයි කියන්න කියන හැඟීමක්වත් එන්නේ නැහැ. එතකොට අපි කිය හැම වෙලේම අපිට අදහසක් තියෙනවා, නිකන් මම කියනවා මට කිව්වා කියලා ඔන්න ඔහොම හැඟීමක් අපේ නිතර නිතර ගැවසෙනවානේ අපි අවට. නමුත් මේ විදිහේ ටිකෙන් ටික මේක අත්දකිනකොට අන්න මොකද වෙන්නේ, මේ කියන්න කියන හැඟීමක්වත් එන්නේ නැහැ. ඒ වගේම මේ පුද්ගලයෝ ගැන මේ විදිහට මේ වචනේ ඉක්මවලා ගියපු පිරිස් ගැන යම් කිසි කෙනෙක් කතා කරනවා නම් ඒ කතාවට මාතෘකාවකුත් නැහැ, ඒ කතාවට පදනමක් නැහැ. මොකද ඒගොල්ලෝ ඒ කතාවෙන් එළියට පැනලා ඉන්නේ, ඒ වචනේ ඉක්මවලා ඉන්නේ, වචනේට නැගියුත් හැකි කොටස ඉක්මවලා එතනින් එහාට සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා. එතකොට අපේ මේ බාහිර ලෝකෙත් එක්ක කොයි කොයි විදිහට ගැලපිලා එනවාද කියලා පොඩ්ඩක් බලන්න පුළුවනි. ඉතින් ඕක නිසාම තමයි බාහිර ලෝකේ යම් කිසි දෙයක් සත්‍යයි කියනවාද ආර්යයන් වහන්සේට ඒක බොරුවක්. දැන් අපි කියනවා අපි ලොකු ලොකු අධ්‍යාපන මට්ටම් ලං කරගන්න උත්සාහ කරනවා, PhD ලං කරගන්න උත්සාහ කරනවා. PhD ලං කරන්න උත්සාහ කරාට මොකද, අන්න අර වචනෙන් කිව යුත්ත මත පදනම් වෙලා අපි ලොකු කතන්දරයක් ගොඩ නැගී ගැනීමක් තමයි මෙතන සිද්ධ කරන්නේ. එතන මම පහුගිය දවසක ආටිකල් එකක් දැක්කා. මොකද්ද මේ PhD එකක් අන්න යම් කිසි විදියක රූපාකාරයෙන් නිරූපණය කළා. එතකොට මේ කියනවා මොකද්ද, මෙන්න මේ බලන්න මේ ලොකු රවුමක් තියෙනවා, ලොකු රවුමක් තියෙනවා, මේකේ කේන්ද්‍රයක් තියෙනවා, මෙන්න මේක තමයි මානවයාගේ දැනුම් සම්භාරය. එතකොට දරුවෙක් අන්න ඉපදිලා යම් කිසි කාලයක් යනකොට මේ කේන්ද්‍රය මූලික කරගත්ත යම් කිසි කුඩා රවුමක් පිළිබඳ එයාට හැඟීමක් දැනීමක් ඇති වෙනවා. එතකොට අන්න දැනුම් සම්භාරයෙන් සුළු දේවල් ටිකක් නිකන් අර කේන්ද්‍රය මත පදනම් වෙච්ච යම් කිසි පොඩි තිතක් වගේ දැනුම් සම්භාරයක් මේ දරුවාට ඇති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ, අන්න ඊළඟට අපි හිතමු යම් කිසි විදිහක ඉස්කෝලේ යන්න ගත්තාම ඉස්කෝලේ ඒ ඕ ලෙවල් පන්තිර වගේ එනකොට අන්න මේ රවුම තව ටිකක් වැඩි වෙනවා. අර කේන්ද්‍රයම කරගත්ත තව විශාල රවුමක් ඇති වෙලා යනවා. අර කලින් පොඩි රවුමට වැඩි විශාල එකක් ඇති වෙනවා. ඊට පස්සේ මේ තැනත් ඒ ලෙවල් කරනකොට මොකද වෙන්නේ, ඒ ලෙවල් කරනකොට අර රවුම පුරාම අර හැම දිශාවටම විහිදිච්ච දැනුම වෙනුවට මේ තැනත් අන්න එක ක්ෂේත්‍රයක් එක දිශාවකට විහිදිච්ච දැනුමක් හදාගන්නවා. දැන් ඔන්න අන්න කලින් රවුම් රවුම් තමයි වැඩි වෙවි ගියේ, දැන් ඔන්න එක දිශාවකට එල්ල වෙලා අඟක් වගේ දෙයක් එනවා. අඟක්ම තමයි එන්නේ, ඉතින් අඟක් වගේ දෙයක් එනවා. අර මුළු දැන හැම ශේත්‍රයේ පිළිබඳම තියුණ දැනුම වෙනුවට අන්න එක දිහාවකට දැනුමක් වර්ධනය වෙලා එනවා. ඊට පස්සේ කෙනෙක් අන්න ඒ යුනිවර්සිටි එකකට ගියොත් මොකද වෙන්නේ, මේ අංග තව ටිකක් එහාට එහාට අන්නර මානවයාගේ දරුන් සම්භාරේ කියන ලොකු වෘතයේ ඒ කෙලවර දිහාට පරිධිය දිහාවට ඇදිලා යනවා. ඊට පස්සේ ඔන්න PhD එකකුත් කරොත් මේ තැනත්තා අන්න තව ටිකක් අර බවුන්ඩරි එක දිහාවට අර මායිම දිහාවට ඇලිලා යනවා. ඊළඟට එහෙම කළා තවත් අර රිසර්ච් පේපර් එහෙම කියවනකොට මේ තැනත්තා ගිහිල්ලා යම්කිසි විදියක ඒ අංග වගේ ගියපු එක් දිශාවක දැනුම් සම්භාරය නැවත නැවත අධ්‍යයනය කළා. අන්න අර ගිහිල්ලා බිත්තියටම හේතු වෙනවා. දැන් ඔන්න මානවයාගේ දැනුම් සම්භාරය කෙරවලට ඇවිල්ලා තියෙන එක දිසානතියක් අල්ලගෙන එහෙම ඉතින් බිත්තියටම හේතු වෙලා මේ බිත්තිය පිළිබඳවම නැවත නැවත පරීක්ෂණ කරමින් නැවත නැවත අර යම් කිසි ප්‍රෙෂර් එකක් දිගටම පවත්වනකොට මොකද වෙන්නේ, අන්න දවසක අවුරුදු ගණනාවක් මෙහෙම ගත වුණාට පස්සේ අර බිත්තිය පොඩ්ඩක් ගිව් අප් කරනවා. ඒ බිත්තියේ පොඩි කෑල්ලක් තව ටිකක් එහාට තල්ලු වෙනවා. චූටි තිතක් වගේ කෑල්ලක් එහාට තල්ලු වෙනවා. එතකොට අන්න මේ තැනත්තා මෙන්න මේක තමයි මම හොයාගත්ත දේ කියලා ඔන්න මහා ලොකු යම්කිසි ප්‍රකාශයක් මේ ලෝකෙට කරනවා. මෙන්න අලුතෙන් මම දෙයක් හොයාගත්තා කියලා ප්‍රකාශයක් කරනවා. ඉතින් එහෙම කළා තමයි ඔන්න PhD එකක් ලං කරගන්නේ කියලා සඳහන් කරනවා. එතකොට අන්න අර තිත වගේ පොඩ්ඩක් බිත්තිය තල්ලු කරපු කෑල්ල තමයි PhD එක කියලා මේ PhD එක ලං කරගත්ත තැනැත්තට මුළු ලෝකෙ විදිහටම පේන්නේ. දැන් ඔබගේ මුළු ලෝකෙම මෙන්න මේ තිත. හැබැයි අමතක කරන්න එපා අන්න අර බිග පික්චර් එක අමතක කරන්න එපා. ඒක දිහා බැලුවාම අන්න මුළු මානව දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ කේන්ද්‍රයේ ඉඳලා යම් කිසි අඟක් වගේ දෙයක් එක දිශාවකට වර්ධනය වෙලා ගිහිල්ලා අන්න අර බිත්තියේ ඇහැට නොපෙනෙන පමණ පොඩි තිතක් වගේ දෙයක් වෙනසක් කළ තියෙනවා. එතකොට අන්න අර ඉතුරු රෞම පිළිබඳ දකින්න කෙනෙක් අර වචනයට නගන්න අර කියන දේ ලොකු කරලා පෙන්වන්න උත්සාහයක් ගන්නේ නැහැ. මොකද අන්න මානවයාගේ දැනුම් සම්භාරය කියන එක එතනින් මහා එහාට ගියපු දෙයක් කියලා පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. එතකොට PhD එකක අන්න මොකද්ද graphical representation එක. ඉතින් ඒ වගේ දේවල් අපි බාහිර ලෝකේ ලං කරගත්තර මොකද මෙන්න මේ කියන දැනුම් සම්භාර ඔක්කොම මේ වචනය මත පදනම් වෙච්ච දෙයක්. ඒ වචනේ ඉක්මෝලා ගියපු කෙනෙක්ට අන්න මේ කියන කතන්දර ගොතන්න හැකියාවක් කෙනෙ නැහැ. කතන්දර ප්‍රකාශ කරන්න හැකියාවක් කෙනෙ නැහැ. ඉතින් අපි අර කැල්කියුලේට් කරලා පුරුදු දේවල් අපි නැවත නැවත මේ ප්‍රතිපදාවටත් ගෙනහල්ලා දාගන්න උත්සාහ කරනවා. එක්කෝ අපි හිතනවා පටවියාපෝ තේජෝ ආයෝ කියලා ඔන්න ඉතින් සතර මහා ධාතුවක් අරගෙන ඕක පිළිබඳ කියෝ කියෝ ඉන්න එක තමයි භාවනාව විදිහට මේ තැනැත්තට පේන්නේ. එහෙම නැත්නම් වම දකුණ කිය කී ඉන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව විදිහට පේන්නේ. එහෙම නැත්නම් වෙන මොකක් හරි වචනයක් කියෝ 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 ඉන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව විදිහට පේන්නේ. අන්න ඉතින් අර වචනය මතම පදනම් වූ අවු වචනය පිළිබඳ සංඥාවම ඇත්තා වූ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මට ওই විදිහේ පටවි ආපෝ තේජෝ කියන වචන හරි එහෙම නැත්නම් ওই විදිහට එක වචනයක් කියෝ කියෝ ඉන්න භාවනා හරි ඒ පිළිබඳ යෝජනාවක් හරි හැනකොට නිකාම නිකන් පොඩි නිකන් ඇලර්ජික් ගතියක් එනවා. පොඩ්ඩක් නිකන් අහනකොටම තේරෙන මොකක් හරි පැටලවිල්ලක් තියෙනවා කියලා, මොකක් හරි වරදක් තියෙනවා කියලා. මොකද්ද හේතුව? අන්න මේ වචනයට නගන්න බැරි ප්‍රතිපදාවක අපි යෙදලා ඉන්න නිසා. ඒක නැවත නැවත අත්දකිනකොට ඒ ප්‍රතිපදාව නැවත නැවත දියුණු වෙනකොට මෙතනතර කතන්දර කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කතන් දෙයක් ප්‍රකාශ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රකාශ කරන්න කම්පනාවක්වත් එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේ මේ තැනත්තගෙන වෙන කෙනෙක් ප්‍රකාශ කරනවා නම් අන්න ඒ තැනත්තටත් වැරදිලා. ඒ තැනත්තටත් වැරදිලා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න ඕක නිසාමද කොහෙද මෙන්න මේ බුදුන් දකින්න කියන ධර්මයේ දැකීම තුලින් ඒ වෙනුවට බුදුවරු ගැන ලොකු දේවල් විස්තර ලියලිය ඉඳීමෙන් වැඩක් නැහැ. ඕක බොහොම සුළු දෙයක්. එතනින් එහාට ගියපු ගැඹුරු දෙයක් මේ බුදු කෙනෙක් ප්‍රකාශ කරනවා. අන්නේ ප්‍රකාශ කිරීම අත්දකින්නකොට තේරෙනවා මේක ඇත්තටම වචනයට නගන්න උත්සාහ කළවත් වැඩක් නැහැ. වචනයට නගන්න ඒ විදිහේ උත්සාහයක් දරලවත් වැඩක් නැති දෙයක්. ඕක නිසාමද කොහෙද මෙන්න සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා දැන් දැන් කාලේ වගේම තමයි වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, ස්වාමිනී මේ නිවන කියන්නේ මොන වගේ දෙයක්ද? මේ නිවන ගැන මට පොඩ්ඩක් කියලා දෙන්න. ඒ නිවන ගැන කිව්වහම මට නිවන් දකින්න ලේසි වෙයි කියලා සඳහන් කරනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියන උඹ ප්‍රශ්නේ වැරද්දුවා. උඹ ප්‍රශ්න අහන සීමාව ඉක්මෝලා ගියා. උඹ මේ වචනෙට නම් කරලා කියන්න පුළුවන් සීමාව ඉක්මෝලා ගියා කියලා සඳහන් කරනවා. ඒ විදිහේ පිළිතුරු දෙනවා. එහෙම නැත්නම් කියනවා ඔබ ඇසු පැනයට පිළිතුරු නැත මට. ඔබ හබුවා ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න හැකියාවක් මට නැහැ කියලා සඳහන් කරනවා. එතකොට අපි මේ ශුන්‍යතාවය ගැන, නිවන ගැන මේ කොච්චර බණ කියන උත්සාහ කරත් ඇත්තටම ඒක අර අන්ධයෙක් වර්ණය පිළිබඳ කියනා වගේ දෙයක්. ඒ වෙනුවට මේක තමුන් තුළම ටිකෙන් ටික අත්දකින්න ඕනේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. තමුන් තුළම අත්දකින්න ඕනේ ධර්මයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අත්දැකීම සඳහා අපි නැවත නැවත මේ විදිහට එකතු වෙනවා. එකතු වෙලා නැවත නැවත සාකච්ඡා කරනවා. මම අත්දැක්කේ මෙහෙමයි, ඔබ අත්දැකේ කොහොමද කියලා අන්න නැවත නැවත සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාව තුළින් ටිකෙන් ටික ටිකෙන් ටික අපි මේ වචනෙන් ප්‍රකාශ කරන්න බැරි දෙයක් අපිට ලං කරගන්න උත්සාහයක දෙනවා. ඉතින් ඔය ඒ සෙන් කතාවක් තියෙනවා ඔය කියන දේත් සම්බන්ධ. මොකද්ද යම්කිසි මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මේ හාමුදුරෝ මේ නිවන කියන එක, මේ ශුන්‍යතාවය කියන එක තමුන් තුළින් අත්දැකපු කෙනෙක්. ඒතකොට මෙහෙම ඉන්නකොට දවසක් මේ ගහක් යටට වෙලා ඉන්නකොට මල් වැටෙනවා, මල් පෙති වැටෙනවා. ඉතින් මේ උඩ බලනකොට මේ ගහේ මලුත් නෙමෙයි. ඉතින් තේරෙනවා මේ කවුරු හරි, මේ දෙවි කෙනෙක් හරි කවුරු හරි මේ මල් දානවා ඇති, මල් පෙති වට්ටවනවා ඇති. ඉතින් අහන මොකද මේ මල් හලන්නේ, මල් පෙති දාන්නේ, මොකද්ද මේකට හේතුව කියලා විමසා සිටිනවා. එතකොට මේ දෙවිවරු කියනවා, මොකද්ද ස්වාමීනි ඔබ වහන්සේ අපිට ශුන්‍යතාවය ගැන ලොකු ධර්මදේශනාවක් සිද්ධ කරා. අන්න ඒකට ආශිර්වාද විදිහට තමයි, ඒකට ප්‍රශංසා විදිහට තමයි අපි මේ විදිහට මල් හලන්නේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා, මොකද මම එහෙම එකක් කිව්වේ නෑනේ, කොහෙද කොතෙන්දද මම එහෙම එකක් කිව්වේ නෑනේ කියලා කියනවා. එතකොට මේ දෙවරු කියනවා, ඇත්ත තමයි ස්වාමීනි, ඔබ වහන්සේ කිව්වෙත් නෑ, අපි ඇහුවෙත් නෑ, ඔබ වහන්සේ කිව්වෙත් නෑ, අපි ඇහුවෙත් නෑ. අන්න ඒක තමයි නියමම ශුන්‍යතාවය කියලා තව 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 මල් පෙති හැලුවා කියලා සඳහන් වෙනවා. එතකොට අන්න අර විදිහට කියන්නත් බෑ, අහන්නත් බෑ, කිව්වෙත් නෑ, ඇහුවෙත් නෑ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට හරීම බණ තමයි ඒක. මොකද්ද කවුරුත් ඇහුවෙත් නෑ, මුකුත් කිව්වෙත් නෑ. මොකද එන්නේ විදිහේ බොහොම ගැඹුරු ධර්මයක් දිහාවට, ගැඹුරු සත්‍යයක් දිහාවට තමයි අපිව මේ බුදුරජාණන් වහන්සේ අරගෙන යන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ වචන ටිකත් මෙන්න මේ විදිහේ ගැඹුරු ධර්මයක් අවබෝධ කර ගැනීම සඳහා යම් පමණකට හරි හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු 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 සම්බන්ධයෙන් සාදු. එහෙම කාටහරි ධර්මදේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් දැන් අත උස්සන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වැඩසටහන අවසන් කරේමුද?
ප්‍රශ්න අහන්න බෑනේ, ඒකනේ වැඩේ. හවුල හොඳයි. අපි පොඩ්ඩක් මතක් කර ගැනීමක් සිද්ධ කරමු. මේ ලොකු ස්වාමීන් සඳහන් කරා, එතකොට මේ වැඩසටහනට ප්‍රමුඛ වේලා කටයුතු කරන නිරෝෂ්ගේ මේ මෑනියෝ නැති වෙලා අවුරුදු දෙකක් විතර වෙනවා කියලා සඳහන් කරනවා මේ වෙනකොට. එතකොට මේ විදිහේ අපි උසස් විදිහේ ප්‍රතිපදාවක් වඩන්න එකතු වෙලා තියෙනවා. ඒ වගේ මේ එකතු වෙන පිරිසට ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. මේ විදිහට නිරෝෂ් බොහොම උදව් උපකාර කරනවා. ඉතින් ඒ කුසල් සම්භාරයක් රැස් කරගෙන තියෙනවා. ඊළඟ දෙමාපියෝ ගැන කියනකොට සඳහන් කරනවා, මෙන්න මේ දෙමාපියෝ යම් පමණකට තමුන්ට යහපතක් හොඳක් මේ ජීවිතේට මඟ පෙන්වීමක් සිද්ධ කරනවාද, අන්න අර විදිහේ ගමනක්කට අපිව යොමු කරනවාද, ඒ කරන උදව්වට, ඒ කරන සේවයට අන්න යම්කිසි විදිහක ප්‍රතිඋපකාර කරනවා නම්, ප්‍රතිඋපකාර කරලා ඉවර කරන්න උත්සාහ කරනවා නම්, ඒක කරලා ඉවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකද්ද කියන්නේ? අන්න යම්කිසි පුත්‍රයෙක් තමුන්ගේ දෙමව්පියන්ව, මවයි පියයි උරිස් දෙක මත තියාගෙන අවුරුදු 100ක් ඒ ඔක්කොම කැතකුණු අතගාමින් ඊළඟට ඒ ආහාර දෙමින් ඒ නාවමින් කියමින් මේ ඔක්කොම කරමින් මේ අවුරුදු 100ක් ගමන් කරනවා. අවුරුදු 100ක් මේ විදිහට උපස්ථාන කරනවා. නමුත් එහෙම උපස්ථාන කළවත් මේ ණය ගෙවල ඉවර කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. නමුත් එහෙම කියලා අනිත් පැතර කියනවා යම් කිසි කෙනෙක් අන්න මේ ධර්මයට යොමු වෙච්ච නැති මවෙක් පියෙක් ධර්මයට යොමු කරොත් මේ හිත පුරුදු කරන්න යොමු වෙච්ච නැති මවෙක් පියෙක් ධර්මයට යොමු කරොත් ඊළඟ මේ සද්ධාව නැති මවෙක් පියෙක් සද්ධාවේහි පිහිටෙවොත් අන්න ඒ තැනත්තනම් මේ ණය ගෙවල ඉවර කළා වෙනවා. ණය ගෙවල ඉවර කරා වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අපි අපිත් යම් යම් පමණකට අපේ දෙමව්පියන්ට මෙන්න මේ ආකාරයෙන් ණය ගෙවන්න ගෙවල ඉවර කරන්න අපේ උත්සාහයක් තියෙනවා. ඒ වගේම මේ විදිහට අනිත් පිරිස් වලටත් ඒ විදිහේ උපකාරයක් ඒ විදිහේ මඟ පෙන්වීමක් අපි සිද්ධ කරනවා. ඉතින් ඒ සිද්ධ කරගත්ත ඒ කුසල් සම්භාර වලින් ඒ මෑණී යම් කිසි ඒ අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඉන්නවා නම් අනුමෝදන් වෙත්තා අනුමෝදන් වී නිවන් කරාම යමු වෙත්තා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ ඒ වගේම මේ විදිහට කමඨහන් සාකච්ඡාවකින් රැස් කරගත කුසල් අපි මේ විදිහට අනුමෝදන් කරමු ගාථා කියලා මම යෝජනා
කරනවා.
හොඳයි නිරෝෂේ නම් ගාථා කියනවාද උදේ මහත්ය දෙන්න අනුමෝදන් කරමු.
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ.